දෙනාමත්ම අපි ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේ පිළිගන්නවා සතියේ සෙනසුරාදා දිනයන් නිපවත්න සජීවී ධර්ම සාකච්ඡාවට සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන්නේ මේ ධර්ම සාකච්ඡාව. ඉතින් සෙනසුරාදා දිනයන් නි අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට වැඩම කරනවා මේ ධම් සභා මණ්ඩපයේ පූජ්‍යපාද ඉර්කේගම අත්දස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තථාගත දේශනාවේ අග්‍රම කොටසක් අපිට අරගෙන පැහැදිලි කර දෙමින් සිටිනවා මේ පසුගිය කාලේ පුරාම. ඉතින් මේ දේශනාවන් වලින් ප්‍රයෝජන ගන්න බොහෝ පිරිසක් ඉන්න බව අපිට දැනගන්න ලැබෙනවා. සජීව සම්බන්ධ වෙන පිරිස අතරම මහවිශාල පිරිසක් YouTube හොස්සේ වගේ අනෙකුත් මාධ්‍යන් හොස්සේ ශ්‍රවණය කරනවා. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන්මත් අද සම්බන්ධ ණය වෙනුවෙන්නුත් මම පූජ්‍යපාද ඉල්කේග මත්තදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමද ඉතාමත්ම ගෞරවයෙන් මේ දම් සභා මණ්ඩපෙට පිළිගන්නවා. එසේ පිළිගැනීමෙන් මම ඔබ වහන්සේට ආරාධනා කරනම් අද දවසේදීත් අපිට මේ තථාගත දේශනාව පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි. අදත් අපි මේ උතුම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ, අපි මෙතෙක් වෙලා දේශනා මාලාවක් වශයෙන් කතා කරගෙන පැමිණි ඒ දේශනා තුළ නිවන් දැකීමේ වැඩපිළිවෙල මුල් කරගෙන නිවන් දැකීම සඳහා ඒ මාර්ගය හරියට පැහැදිලි වෙච්චේ නැති අයට ඒක නිවැරදිව ක්‍රමානුකූලව වැඩපිළිවෙලකට තමන්ටම තනියම කරගෙන යන්න පුළුවන් ආකාරයේ ඥාන සම්භාරයක් සහිත දේශනා මාලාවක් තථාගත දේශනාවට අනුව අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන සූත්‍ර පිටකය දහම් පොත ඉදිරියට අරගෙන අපි කතා කරගෙන ආවේ මේ තක්කා. ඉතින් එයින් විශේෂයෙන් අපිට අපේ ප්‍රායෝගික ජීවිතයට හා භාවනා කිරීම සඳහා අත්‍යවශ්‍ය මාතෘකා කීපයක්ම කතා කරලා දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ ඒ භාවනා වැඩපිළිවෙලේ සික්ඛාපත්ත අවස්ථාවෙන් පස්සේ අපිට හම්බෙන ප්‍රතිඵලයක් වශයෙන් හම්බෙන මේ මාර්ගඵල ඥාන පිළිබඳව, ඒ වගේම අපි ඉලක්ක කරගත් උතුම් නිර්වාණ ධර්මයේ පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් අපිට භාවනා වශයෙන් විපස්සනා වශයෙන් අපිට උත්සාහයකින් ඇති කරගන්න තියෙන දේවල් නෙවෙයි. අපේ සමත විපස්සනා වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් වශයෙන් අපි බලාපොරොත්තු වන උතුම් තත්ත්වයට පත් වීමේ අවස්ථාවක්, ඉපදවීමේ අවස්ථාවක් හැටියටයි අපිට මේක කතා කරන්න තියෙන්නේ. එතකොට මාර්ග ඥානයේ ඵල ඥානයේ කියන එක පිළිබඳව එතකොට මෙතන කතා කරන්නේ මාර්ගය කියවහම මේ හැම මාර්ගයක්ම පිළිබඳව නෙවෙයි, ලෝකෝත්තර මාර්ග සිත් හතර හා ඵල සිත් හතර ඒකේ ස්වභාවය, ඒක ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකේ අපි වටපිටාව ගැන පොඩ්ඩක් කතා කරොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි ඵලං වරං කියලා. පතව්‍යා ඒක රජ්ජේන කියලා කියන්නේ මේ මහා පෘථුවියටම එක රජු වනවාට, ඒක රාජ ඒ පෘථුවියටම රජු හැටියට සලකන්නේ මේ සක්විති රජ කෙනෙක්. මනුස්ස සම්පත්තියක ලබන්න පුළුවන් ඉහළම සම්පත්තිය තමයි සක්විති රජ සම්පත්තිය කියන්නේ. මනුස්සයෙන් වශයෙන් ගත්තාම දෙවනි වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ තියෙන පුණ්‍ය ශක්තියට විතරයි. ඒ නිසා තමයි සක්විති රජ කෙනෙක් සක්විති රජවරු දෙදෙනෙක් එකවර පහළ වෙන්නේ නැහැ. බුදුවරු දෙදෙනෙක්ද එක තලයක එකවර පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ සක්විති රජ වෙනවාටත් වැඩිය පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සක්විති රජු විඳින සැපටත් වඩා සැපයක් දිව්‍ය ලෝක සැපය තුල තියෙනවා. දිව්‍ය සැපය තුල තියෙනවා, දෙවියෝ විඳිනවා. එතකොට ඒ දිව්‍ය සැපය යම් කිසි කෙනෙක් ලබනවා නම් ඒ සැපයටත් වඩා සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සියලු කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ තුන් ලෝකේට මදිපති හැටියට සලකන්නේ හැමෝම බ්‍රහ්මයා කියලා. ඒ කියන්නේ උපදින්න පුළුවන් ඉහළම ශ්‍රේෂ්ඨම තමයි බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. ඒකේ මහා බ්‍රහ්මයා සියලු ලෝකේට අධිපති හැටියට සලකනවා. එතකොට සබ්බ ලෝකාදි පච්චේන එබඳු තුන් ලෝකේට අධිපති වෙන මහා බ්‍රහ්මයා වෙනවට වඩා සෝතාපට්ටි ඵලං වරං. මේ උතුම් සෝතාපට්ටි ඵලය ලබා ගැනීම උතුම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ලෞකික දේවල් සියල්ල ඒ හැම එකකින්ම ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝක පරිදේවයන්ගෙන් මිදිලා නැහැ. දුකෙන් මිදිලා නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම ඒ දේවල් කොයිතරම් සැප සම්පත් තිබුණත් ඒ හැම එකක්ම අනාරක්ෂිත දේවල්, අනාරක්ෂිත දේවල්, తాවකාලික දේවල්. ඒවා දුකසේ උපයාගත යුතු දේවල් විතරක් නෙවෙයි, ඒ දේවල් අනිත්‍ය වෙලා නැති වෙලා විනාශ වෙලා යන දේවල්. ඒ නිසා කොයිතරම් ඉහළ සැප සම්පත් තිබුණත් මේ හැම දෙයකම අනිත්‍යතාවය, අසාර බවක්, හටගෙන නිරුද්ධ වෙන බවක්, නැවත දුකටපත් කරන බවක් ඒ තුල තියෙන නිසා තමයි ඊට වඩා සදාතනික සැපයක් හෝ කවදාවත් වෙනස් නොවන අකෝප්‍ය භාවයට, නොවෙනස් වෙන භාවයට පත් වුණු සතර අපායි දොරවල් වහලා ඒ වගේම සියලු දුක නිමා කරලා සියලු සැනසෙල්ල උදා කරලා දෙන්න පුළුවන්, හැමදාම සැනසෙල්ලේ වුන්න පුළුවන් තත්වයකටපත් වීම තමයි මේ සෝතාපට්ටි ඵලයටපත් වීම කියලා කියන්නේ. එතකොට ඒ සෝතාපට්ටි ඵලය ආදී උපරි මාර්ග ඥානයන් කෙනෙකුට ලබා ගන්නවා කියලා කියන්නේ ඔහු මේ සංසාර ගමනේ ලබා ගන්නා ඉහළම ජයග්‍රහණය. ඒක දෙන්න පුළුවන් අම්මට තාත්තට දෙන්න පුළුවන් කමක් නැහැ. වෙනත් කිසිම ඔය කියපු සක්විති රජ, එහෙම නැත්නම් දිව්‍ය ලෝකාධිපති කෙනෙක් හෝ බ්‍රහ්ම ලෝකාධිපති කෙනෙක් හෝ මේ කිසි කෙනෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සෝවාන් මාර්ගයේ ඵලයේ ඉදිරියේ දෙවිවරු, බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා වැඳ වැටිලා දූවිල්ලේ ඇවිල්ලා පාසිඹිමින් භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් තත්ත්වය ආයාචනා කරන්නේ. ඒ කියන්නේ හැම එකකටම වඩා මේක වටින නිසා. ඉතින් අන්න ඒ නිසා එබඳු දේ අපිට හැම වෙලාවෙම හැම කාලෙකම ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක හා අපිත් ඒ ආවරණයන්ගෙන් මිදලා ක්ලේශාවරණ, විපාකාවරණ, කම්මාවරණ කියන මේ ආවරණයන්ගෙන් මිදලා ක්ලේශාවරණ කියලා කියන්නේ අපි මොනෝහරි දිට්ටි, වැරදි දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි ආදී කෙලෙසේකින් යුක්ත වුණොත් ඒ බුදු කෙනෙක් පහළ වුණත් අපිට ඒක ලැබෙන්නේ නැහැ. විපාකාවරණ කියලා කියන්නේ අහේතුක උප්පත්ති, ද්විහේතුක උප්පත්ති, සතරපාය උප්පත්ති ආදී මෙබඳු ඥානයේ නැතුව ලබන උප්පත්තියක් ලබලා තිබුණොත් විපාකයකින් ආවරණය වෙලා තියෙන නිසා අපිට කවුච්චර ඇවිල්ලා බණ කිව්වත් බුදුරජාණන් වහන්සේගේ නමක්, බුදුරජාණන් වහන්සේගේ පා ළඟ අපි හිටියත්, ජීවත් වෙලා හිටියත් කවදාවත් මේ කියන උතුම් තත්ත්වය ලබා ගන්න බෑ. විපාකයකින් ආවරණය වෙලා තියෙන නිසා, අහේතුක හෝ ද්විහේතුක උප්පත්තියක් නිසා. කම්මාවරණ කියලා කියන්නේ අපි බලවත් වූ කර්ම කරලා තිබ්බොත් ඒ තමන් ලැබපු ජීවිතයේදී සමහර විට තමන්ට මාර්ගඵල ලබන්න හේතු සම්පත් තිබුණත්, නමුත් තමන් අර කියන ආනන්තරීය පාප කර්මයක් හෝ ඊට සමාන ආර්යෝපවාදයක් ආදී මොනහරි ඒ වගේ බරපතල කර්මයක් කරලා තිබුණොත් මෙන්න මේ කර්මාවරණයෙන් ආවරණය වුණාමත් බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලාගේ ළඟ සමීපයේ හිටියත් මේ උතුම් තත්ත්වය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා බහල ඇති අජාසත් රජුරෝ සෝවාන් වෙන්න හේතු සම්පත් තිබුණා. ඒ වගේ මහදන සිටුතුමා රහත් වෙන්න හේතු සම්පත් තිබුණා. නමුත් ඒ සෝ අජාසත් රජුරෝ කම්මාවරණයෙන් ආවරණය වෙච්ච නිසා ඒ தત્ත්වය උතුම් தત્ත්වය අත්හැරලා ගිහිල්ලා පදුම නිරේ ඉපදෙලා අදටත් දුක් විඳිනවා කියලා සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ හැම එකෙක්ම වැළකිලා ඒ විතරක් නෙවෙයි අපිට සත්පුරුෂ ඇසුරක් ලැබිලා කල්යාණ මිත්‍රයෝ පහසුවෙන් අපිට සම්මුඛ වෙලා ඒ සඳහාත් අපිට හිත් පහළ වෙලා ඒ සඳහා උත්සාහය සඳහා වටපිටාව පරිසරයේ සැකසීලා මේ හැම එකක්ම සකස් වෙනවා කියන එක ඉතාමත් කලාතුරකින් වෙන අවස්ථාවක්. ඒක පුද්ගලයෙකුට ලැබෙන ඉහළම ලාභයක්. අන්න ඒ ලාභයේ වටිනාකමත් කෙනෙකුට තේරෙන්න ඕන. ධර්මයේ වටිනාකම කෙනෙකුට තේරෙන්න ඕන. මේ ශාසනයේ තියෙනවා මේ සාමාන්‍ය බාහිර අධ්‍යාපන වගේ ඒ උගන්නන කෙනාට ඒ විෂය ලබලා දෙන්න ඒක තලලා පෙලලා ගහලා බය කරලා එහෙම ලබලා දෙන බවක් මේ ධර්මයේ තුල නැහැ. මොකද ඒක කෙනෙකුගේ කැමැත්ත තියෙන්න ඕනේ. ඒ සඳහා උවමනාව ඒකේ වටිනාකම රැඳිලා තියෙන්න ඕනේ. අන්න එදාට ඒක ලබලා දෙනවා. මේ බුදුරජාණන් වහන්සේ වගේ ගොඩාක් අවස්ථාවල දාරුචීරිය මහරහතන් වහන්සේ ඒ වගේම තවත් පුකුසාති මහරහතන් වහන්සේ අනාගාමින් වහන්සේ ඒ වගේම තව ඔය කස්සප කියලා අන්නේ පිරිවැජියෙක් හිටියා මේ හැම අවස්ථාවම බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණිලා අපි දාරුචීරේ මහරහතන් වහන්සේ ගත්ත උන්වහන්සේත් ඇවිල්ලා ස්වාමීනි මට මේ ඔබ වහන්සේගෙන් කෙටියෙන් බණපදයක් අහගන්න ඕනි කියලා මතක් කරාම උන්වහන්සේ මේ වෙලාවේ සුදුසු වෙලාව නෙවෙයි කියලා වළක්වනවා. ඊට පස්සේ නැවතත් අනේ ස්වාමීනි මට අනුකම්පාවෙන් මම බොහෝ කොට යමක් ඉල්ලන්නේ ඔබ වහන්සේගෙන් මට එක බණපදයක් අහගන්න අවස්ථාව සලසලා දෙන්න කියලා. ඒත් කශ්‍යපය එහෙම නැත්තම් මේ සුදුසු අවස්ථාව නෙවෙයි කියලා වළක්වනවා. මේ විදිහට තුන් වතාවක් වළක්වන්නේ බුදුරජාණන් වහන්සේ එකපාරම කියලා දෙන්න පුළුවන්. මෙයාට ඇත්තටම අවශ්‍යතාවය උවමනාව තියෙනවද කියලා බලනවා. සමහර විට ඇතැම් අය ඉන්නවා ඒ මහගන්න ආවට හා හොඳයි අපි ඒක හෙට කතා කරමු කිව්වොත් හා කියලා කියනවා. එයාට ඒක පිළිබඳව ඉච්චරම අත්‍යවශ්‍ය කාරණාවක් නොවන නිසා. හැබැයි සමහර අය ඉන්නවා නෑ නෑ අදම කතා කරන්න ඕනේ ඔබ වහන්සේ නම් සමහර අවස්ථාවල කියන ඔබ වහන්සේ නම් කලයුත්ත කරගෙන ඉන්නේ. නමුත් අපි තවම ඒ දේ කරගෙන නෑ. මගේ ජීවිතය පිළිබඳව විශ්වාස කරන්න බෑ. ඒ නිසා අනුකම්පාවෙන් මට කියලා දෙන්න. අන්න ඒ වගේ ඒක කොහොමරි ලබා ගැනීමේ උත්සුක වීමක් තියන අය අන්න ඒ බඳු කෙනාට මේ ධර්මය ලබා ගන්න හා කියලා දෙන්න බුදුරජාණන් වහන්සේලා පවා හිත් පහළ කරගන්නවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ අවශ්‍යතාවය තියෙන්න ඕනේ. ඊළඟට අර වගේ මේ උතුම් තත්ත්වයේ පිළිබඳ අපිට වටිනාකම තියෙන්න ඕනේ. ඉතින් අපි අන්නේ උතුම් මාර්ග ඵලයන් පිළිබඳවයි අද කතා කරන්නේ. ඉතින් ඒ මාර්ග ඵලයන්ටපත් වෙන්න අපිට අර කිව්වා වගේ හිත තිබුණා කියලා පුළුවන් කමක් නැහැ. ආවරණයන්ගෙන් මිදිලා ඒ සඳහා ලොකු උත්සාහයක් ලැබලා තියෙනවා. ඒ සඳහා තමන් පුරුණ ලද පාරමී සම්භාරයක් ලැබලා ඒ සඳහා සුදුසුකම් ඇති කරගෙන තියෙනවා. ඒ සුදුසුකම් තමයි මේ බෝධිකාරික ධර්මයන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හැමෝම ඒ බෝධිකාරික ධර්මයන් පුරලා තියෙනවා. දාන සීලං නෙක්ඛම්මං පඤ්ඤා වීරියේන පංචම කන්ති සච්චම අදිඨානං මෙත්තුපෙක්ඛා ඉමේ දස කියන මේ දාන සීලාදී පාරමිතාවන් පුරලා තියෙන කෙනෙක් වෙන්න ඕන. ඉතින් එතකොට එහෙම පාරමී පුරලා සීලය අතින් ඊට පස්සේ ප්‍රඥාව, සත්‍ය පාරමිතාව, ඒ වගේම අදිෂ්ඨාන පාරමිතාව ආදී මේ උතුම් පාරමී ධර්මයන්ගෙන් හිත් බලගන්විලා ඒවා හුරු වෙලා ඒ බඳු හිතකට තමයි මේ උතුම් තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම සුදුසුකම් තියෙන අය හොයාගෙන පවා බුදුරජාණන් වහන්සේ පාගමනින් වැඩලා මහා පිරිසක් හිටියත් ඒ එක පුද්ගලයෙක් එබඳු සුදුසුකම් තියෙනවනේ ඒ පුද්ගලයා අරමුණු කරලා ලෞතුරා බුදු කෙනෙක් හොයාගෙන ගිහිල්ලා බණ කියපු අවස්ථා තියෙන්නේ. ඒ තරම් මේ සුදුසුකම් සපුරාලීම කියන එක මේ මාර්ගඵල ලැබීම සඳහා අත්‍යවශ්‍ය කාරණාවක්. එතකොට එහෙනම් අපිට සුදුසුකම් නැහැ කියලා අපි නතර කරන එක නෙවෙයි. සුදුසුකම් සපුරා ගන්නත් අඩුව තියෙන සුදුසුකම් සම්පූර්ණ වෙන්නත් සමහර විට ඒ අඩු සුදුසුකම් සම්පූර්ණ වෙලා මේ උතුම් මාර්ගඵල තත්වයට ලබා ගන්නත් අපිට කරන්න තියෙන්නෙම සත්පුරුෂයන් සේවනය කිරීමෙන් සත්පුරුෂයන් ඇසුරු කරමින් මේ කියන වැඩපිළිවෙල අර කියපු සීලමය ඥානය, සමාධි භාවනාමය ඥානය ඒ වගේ මේ මේ විදිහට අර අපි මුලින් කතා කරපෝ ඒ විදර්ශනා වැඩ පිළිවෙලේ අපි ඉදිරියට ඒ තමන්ට පුළු පුළුවන් ආකාරයට කරගෙන යෑම තුළින් පාරමී සම්පූර්ණ වීම හා මේ මාර්ගඵල ලැබීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා හොඳයි අපි අද එතකොට ඒ මං ඒ කතා කරේ අපිට ඒ අදාළ ඉතින් මේකේ පිළිබඳව වැදගත්කම පිළිබඳව. ඉතින් ඒ නිසා අපි මෙතෙක් කතා කරගෙන ආවේ ගෝත්‍ර භූ ඥානය පිළිබඳව. දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ මේ මාර්ග ඥානය කියන එක පිළිබඳව. මේ මාර්ග ඥාන, ඵල ඥාන කියන එක පිළිබඳව, විමුක්ති ඥානය පිළිබඳව, මේවා තව ගොඩාක් ඥාන තියෙනවා. නමුත් අපිට වැදගත් වෙන ඥාන දෙකක් මාර්ග ඥානය, ඵල ඥානය කියන එක. අපි ඒකේ අපි බුද්ධ දේශනාවට අපි මුලින් මෙතෙන්ට ගියොත් අපි පටන් ගමු, කාල වේලාවත් ඉක්ම ගිහිලා තියෙන නිසා. එතකොට මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන මග්ග ඥානීය පිළිබඳව මාර්ග ඥානීය. කතං දූබතෝ උත්තාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං කියලා. ඊට පෙර අපි කතා කරේ ගෝත්‍ර භූ ඥානීය පිළිබඳව. එතකොට මේ ගෝත්‍ර භූ ඥානයත් මේ මාර්ග ඥානීය හා සමාන වුණත් එහි කෘත්‍ය වශයෙන් වෙනසක් තියෙනවා. ගෝත්‍ර භූ ඥානයටත් අරමුණු වෙන්නේ නිර්වාණයම තමයි, ලෞකික ධර්මයන් නෙවෙයි. මෙතෙක් ඔහු උදයබ්බේ ඥාන ආදී මේ ඥානයන් තුලින් සංස්කාර ධර්මයන්, රූප වේදනා ආදී සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්සණය කරගෙන ඇවිල්ලා මේ ලෝක ධාතුව තුල තියෙන ස්කන්ධයන් පිළිබඳ ආදීනව දැකලා ඒ සඳහා මිදීමේ කැමැත්ත ඇති වෙලා මිදීම සඳහා උත්සාහයෙන් භාවනා කරන කෙනාට තමයි ඒ විදිහට වැඩපිළිවෙලක් ඇවිල්ලා සංකාරූපේක්ඛා ඥාණයෙන් පස්සේ ඔහුට උපදින ගෝත්‍ර භූ ඥාණය. එතෙක් සංකාරූපේක්ඛා ඥාණයේ තෙක් පැවති මේ කියපු ලෞකික ධර්මයන් අරමුණු කිරීම වශයෙන් පැවතිලා ඒ ලෞකික ධර්මයන්ගේ තියෙන අසාර බව නිරුද්ධ වීම ආදී දැකලා සංකාරූපේක්ඛා ඥාණයේ තුල මේ හැම දෙයක්ම ඉරි මධ්‍යස්ථතාවයට පත් වෙලා එයින් දැනතරන වී ඒ මධ්‍යස්ථතාවයේ තුල ඉඳගෙනද ඒ කෙනා ඒ ධර්මයන්ම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලමින් ආපු කෙනාට තමයි ගෝත්‍ර භූ ඥානය ඒ සංස්කාරයන් අරමුණු කරන එක නතර වෙලා අනිමිත්ත වූ නිර්වාණය දෙසට යොමු කිරීම වශයෙන් ගෝත්‍ර භූ ඥානය පහළ වුණා. පස්සේ ඒක සමනන්තරව මග්ග ඥාන, ඵල ඥාන පහළ වෙනවා කියලා අපි කතා කරා. එතකොට ගෝත්‍ර භූ ඥානයෙන් සිද්ධ කරන්නේ නිමිත්තෙන් නැගී හිටිනවා මිසක් පැවැත්මෙන් නැගී හිටින්නේ නැහැ. එතන පැවැත්ම කියලා කිව්වේ මේ තාක් සසර පවත්වාගෙන ආපු කෙලෙස් ධර්මයන්. කෙලෙස් ධර්මයන් නැති කිරීමට ගෝත්‍ර භූ ඥානයේට හැකියාවක් නැහැ. හැබැයි නිමිත්තෙන් නැගී හිට නිමිත්තං උට්ඨාති. නිමිත්ත කියලා කිව්වේ සංස්කාර නිමිත්තයන්ගේ නැගී හිටින. මග්ග ඥානය පිළිබඳ කතා කරනකොට මෙතන කියන්නේ අපිට කතං දූබතෝ උත්ථාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානම්. දූපතෝ කියලා කියන්නේ දෙආකාරයකින් නැගී හිටීමේ ප්‍රඥාව මාර්ග ඥානෙල. මොකද්ද ඒ දෙආකාරය කියලා සඳහන් වෙනවා. සෝතාපට්ටි මග්ගක්ඛණේ සෝතාපට්ටි මාර්ගයේ උපදීන මොහොතේ දස්සනට්ඨේන සම්මාදිට්ටි මිච්ඡාදිට්ඨියා උත්ථාති. ඇත්ත දැකීම් වශයෙන් සම්මාදිට්ඨිය තුළින් මිච්ඡාදිට්ඨියෙන් නැගී හිටිනවා. තදනුවත්ත කිලේසේහිච ඒහා බැඳුණු කිලේසයන්ගෙන්ද. ඒ මිච්ඡාදිට්ඨිය හා බැඳුණු ලෝභය, මෝහය ආදී මේ කිලේසයන්ගෙන්ද කන්දේහිච උට්ඨාති. ඒ කිලේසයන් ඉබේ නිකං කිලේසයන් තනිව පහළ වෙන්නේ නැහැනේ. ඒ කෙලෙසයන් පහළ වෙන්නේ ස්කන්ධයන්ට සම්බන්ධ වෙලා. එතකොට වේදනා පස්සාදී ස්කන්ධයන්ට සම්බන්ධ වෙලා තමයි මේ කෙලෙස් පහළ වෙන්නේ. එතකොට අන්න ඒ කෙලෙසයන්ගෙන්ද නැගී හිටිනවා. ඒ නිසා තමයි බහිද්ධාච සබ්බ නිමිත්තේටි උත්ථාති. බහිද්ධාච සබ්බ නිමිත්තේහි උත්ථාති. එතකොට අතන කියපු තදනුවර්තික කෙලෙසෙහි අර මිච්ඡාදිට්ඨිය හා බැඳිච්ච ක්ලේශයන්ගෙන්ද ස්කන්දේහිච උට්ටාති. ස්කන්දයන්ගෙන්ද බහිද්දාච සබ්බ නිමිත්තේ වගේ මෙතන ස්කන්දයන් කියලා කිව්වේ ඒ කෙලේසයන් හා බැඳුණු ස්කන්දයන්. එතකොට ඒවයින්නේ ආධ්‍යාත්මික ස්කන්දයන්, තමා පිළිබඳ වූ ස්කන්දයන් හා බහිද්දාච සබ්බ නිමිත්තේ, බාහිර සියලු නිමිත්තයන්ගෙන් අපිට අරමුණු වෙන, බාහිර වශයෙන් සමාහයට අපිට කෙලෙස් උපදින්න අරමුණු වෙන්න පුළුවන් රූපයක්, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ නිමිති. එහෙම නැත්නම් ඔය පඤ්ඤප්ති වශයෙන් අපිට දේවල් දොරවල්, ඉඩකඩම්, සත්ව පුද්ගලයෝ, ඥාතීන් ආදී වශයෙන් අපිට අරමුණු වෙන දේවල් තියෙනවා. මේවට කියන බහිද්දාච සබ්බ නිමිත්තේ. අන්න එතකොට බාහිර සියලු නිමිත්තයන්ගෙන්ද, එතකොට අපිට ලෝකයක් කියලා හම්බෙන ඉර, හඳ, ගහ, තාරකා, ගෙවල්, දොරවල්, ඉඩ ගඩන්, රන් රිදී, මිල මුදල්, ඒ විදියට ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට දැනෙන බාහිර ආරම්භණයන් වශයෙන් හම්බෙන හැම දෙයකින්ම ඒ අරමුණු කිරීම වශයෙන්ද නතර වෙන. අරමුණු කිරීම වශයෙන් නතර වෙනවා කියන එක, ඒ අරඹයා කෙලෙස් උපදිනවා කියන එක කවර කතාවද? අරමුණු කිරීම වශයෙන් බාහිර නිමිත්තන්ගෙන්ද, ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් මිත්‍යාදිෂ්ටියත්, මිත්‍යාදිෂ්ටිය හා බැඳුණු ඒ ආධ්‍යාත්මික ස්කන්ධයන් කියන මේ සියලු ආකාරයන්ගෙන් මිදෙනවා. ඒ ආකාරණා දෙකින් කෙලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද කියන මේ දෙකෙන්ම මිදෙන නිසා තේන උච්චති දූපතෝ උට්ඨාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥාන. අන්න ඒ නිසා කියනවා දෙආකාරෙන් විවට්ටනේ වෙනවා. නැගී හිටිනී මේ ප්‍රඥාවක් තියෙනවා නම් ඒක මග්ග ඥානය කියලා. එතකොට ඒ මාර්ග ඥානය මිත්‍යා සම්මාදිට්ඨියෙන් මිත්‍යාදිෂ්ටිය ප්‍රහාණය වශයෙන් නැගී හිටිනම්, ඊට පස්සේ අබිනිරෝපණට්ඨේන සම්මා සංකප්පෝ මිත්‍යා සංකප්පෝ උට්ඨාති. එතන තියෙන මාර්ගාංග වශයෙන් හම්බෙන සම්මා සංකප්පයෙන් අබිනිරෝපණට්ඨේන, ඒ කියන්නේ ඒ සම්මාදිට්ඨියම වැඩි දියුණු කරන අර්ථයෙන්, ඒකට උදව් කිරීම අර්ථයෙන් සම්මා සංකප්පය මිත්‍යා සංකප්පයන්ගෙන් නැගී හිටිනම්. එතකොට පරිග්ගහාට්ඨේන සම්මා වාචා මිච්ඡා වාචාය උට්ඨාති. එතකොට සම්මා වාචාව නිසා මිච්ඡා වාචාවෙන් නැගී හිටිනවා. ඒ විදිහට මෙතන මාර්ගංග පිළිබඳව එකක් එකක් ගානේම මේ විදිහට විග්‍රහයක් සිද්ධ කරනවා. එතකොට එතන මාර්ගංග වශයෙන්, ඊට පස්සේ බොජ්ජංග වශයෙන්, මේ සත්‍විස් බෝධිපාසික ධර්මයන්ම මේ පිළිබඳව විවර කිරීමක් කරනවා. අපි ඒවත් ඉදිරියේදී කාලය අනුව අපි කතා කරමු. මේ අවස්ථාවෙම පුළුවන් වුණොත් පසුපස්සේ කතා කරමු. එතකොට දැන් අපිට මෙතන මාතෘකාව අනුව අපිට මාර්ග ඥානයේ හැටියට හම්බුනේ මේ දූපතෝ උට්ඨාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥාන. මාර්ග ඥානය කියන්නේ මොකද්ද? දැන් අපිට ඒකනි තේරුම් ගන්න අවශ්‍යතාවයේ තියෙන. එතකොට ඒක මාර්ග කියනකොට අපි ධම්මයේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට මාර්ගය අපිට ලෞකිකවද ලැබෙනවා, ලෝකෝත්තරවද ලැබෙනවා. එතකොට මේ ලෞකික මාර්ගය ගැන පිළිබඳව තමයි මේ කතා කරේ. එතකොට ඒ මාර්ග අංග මග්ග කියලා කියන්නේ යෑමක්. කොහෙට යෑමේ මාර්ගයද? අර කියපු අසංකත ධාතු නිවන් පුරයට, නිවන සඳහා යවන යම් පාරක් තියෙනවනම් අන්න ඒකට තමයි මෙතන මාර්ගය කියලා. මොකද්ද මේ පාර? මේ අංග 8කින් යුක්ත සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී අංග 8කින් යුක්ත වූ මේ වැඩපිළිවෙලට තමයි මාර්ගය කියලා කියන්නේ. එතකොට මේ මග්ග ඥානයට අදාළ අපි මේ සඳහා විග්‍රහයන් පිළිබඳව, අට කතා පිළිබඳව අපි පොඩ්ඩක් ඒවත් කතා කරගත්තා. මේ පිළිබඳව අපිට දැනුමක් පහළ වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපිට තියෙන සූත්‍ර දේශනාවන් දෙකක් මං තෝරගත්තා. ඒ වගේම අපිට අර මෙතෙක් මාර්ගඵලයන් පිළිබඳව කතා නොකරපු තැන්, මතු නොවෙච්චි තැන් අපිට මේ පෙළදහම තුල තියෙනවා. ඒක පිළිබඳවත් අපි මං කතා කරන්න මං අදහස් කරා. එතකොට අපි ඒකේ මාතිකා වර්ණාවට ගියොත් මෙතන මාතිකා වර්ණාව තියෙනවා ඒකට අදාළව. එතකොට මෙතන පෙන්න දූබත ඔට්ටාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානන්ති කියලා අතන අපිට පෙළ දහමේ හම්බෙච්ච එක එත්ත දූබතෝති. එතන දූබතෝ කාරණා දෙකක් කියලා කිව්වේ උබතෝ කියන එක, ද්වේතෝති වා උත්තං හෝති දෙකක් කියන එකයි කිව්වේ. මොනවද ඒ? කිලේසානං සමුච්ඡින්දනතෝ, කිලේසයන් සහ මුලින්ම සිඳීම් වශයෙන් කිලේසේහිච තදනුවත්තක කන්දේහි ඒ හා බැඳුණු ස්කන්ධයන්ගෙන්ද නිබ්බානාරම්භනතෝ නිර්වාණය අරමුණු කිරීම් වශයෙන් බහිද්දා සබ්බ නිමිත්තේ. එතකොට යාට නිවන තුල නිමිති නැහැ. එතකොට නිවන කියන්නේ ලෝකෙට අයිති එකක් නෙවෙයි. ඒ නිසා ඒ නිර්වාණ ධර්මයේ අරමුණු කිරීම නිසා බාහිර ආධ්‍යාත්මික ආදී සියලු නිමිත්තයන්ගෙන් නැගී හිටිනවා. සබ්බ නිමිත්තේ හිච උට්ඨාති විවට්ටති දූපත උට්ඨාන විවට්ටනේ පඤ්ඤා කියලා කිව්වා. එතකොට ඒ නිසා නිවන අරමුණු කිරීම වශයෙන් බාහිර ආදී සියලු නිමිත්තයන්ගෙන්ද ඒ අරමුණු කිරීම නිසා ඒ කියපු කෙලෙස්යන්ගෙන් සහ මුලින්ම සිඳීම් වශයෙන්ද විවට්ටනේ වීම නැගී සිටීම තේනේවාහං. ඒකම කියනවා චත්තාරිපි මග්ග ඥානන්ති. ඒ සතර වූ මාර්ග ඥානේ අනිමිත්තාරම්භනතා, අනිමිත්ත කියලා කිව්වෙ මෙතන නිර්වාණය නිසා නිමිත්තෝ උට්ඨාති, නිමිත්තෙන් නැගී හිටිනවා. සමුදයන්ත සමුච්ඡින්දනතෝ, කෙලෙස් හට ගැනීමේ හේතුව සහ මුලින්ම නැති කරලා දානවා. පවත්තං උට්ඨාති, ඒ කෙලෙස්යන්ගේ පැවැත්ම නැගී හිටිනවා. දූපත උට්ඨාති හෝති, ඒ නිසා තමයි මේ දෙකකින් නැගී හිටිනවා කියලා කතා කරේ පෙළ දහමේ කියලා අටකථාචාර්යන් වහන්සේලා මතක් කරනවා. ඊට පස්සේ එතන දූපතෝ කියන එක වර්ණනා කරා. දැන් මග්ගේ ඥානන්ති, මාර්ග ඥානයේ දූපතෝ උට්ටාන විවට්ටනේ පඤ්ඤා කියන තැන දැන් කතා කරා මග්ගේ ඥානන්ති. එතකොට මග්ගේ ඥානන්ති නිබ්බාණං මග්ගාන්ති පෙක්කති. එතන මේ නිර්වාණ මාර්ගය ගැනයි මේ ප්‍රකට කරලා පෙන්නේ. නිබ්බානත්ති කේහි, නිර්වාණය අර්ථ කොට ඇති හෝ මග්ගියති අන්වේසියති, ඒ මාර්ගය ඒ යනවා, එහෙම නැත්නම් ඒ ආසේවණේ කරනවා. කිලේසේවා මාරේතෝ ගච්ඡති, කිලේසයන් හෝ මාරේතිවා නසමින් මරමින් හෝ යයි. පවත්තීති මක්කෝ. ඒ නිසා ඒ මාර්ගය කියලා කියන්නේ ඒ නිසා නිර්වාණය නැමැති මාර්ගයේ ගමන් කරනවා, එය ආසේවනය කරනවා. එහෙම නැත්නම් ඒහා සසරහා බැඳුම් නිවනට ප්‍රතිපක්ෂ කෙලෙස් ඕ මරමින් යනවා කියන අර්ථයෙන් තමයි මග්ග කියලා කිව්වේ. තස්මින් මග්ගා මග්ගේ ඥාන, ඒ නිසා තමයි ඒකට මාර්ග ඥානේ කියලා කිව්වේ. ජාතිග්ගහණේ ඒක වචනං කතං, ඒ කියන්නේ ජාති වශයෙන් ඒක වචනයකින් කියන්නේ කොහොමද? තංහි ගෝත්‍රභූ ඥානස්ස, එහිදී ඔහු ගෝත්‍රභූ ඥානේ ලැබපු කෙනා අනන්තරං නිබ්බාණං, ඊට අනතුරුවම ගෝත්‍රභූ ඥානේට අනතුරුවම අනන්තරං නිබ්බාණං ආරම්භණං, නිවන අරමුණු කිරීම වශයෙන් කුරුමාණං, ඒක අරමුණු කිරීම වශයෙන් ඉලක්ක කිරීම වශයෙන් සයන් වජ්ජේ කිලේසා, ඒ තමා තුළ හටගත්ත කිලේසයන් නිරවශේෂයන් සහ මුලින්ම සමුච්ඡින්දමාන සිඳීම් වශයෙන් සහ මුලින්ම නසා දැමීම් වශයෙන් අනමතග්ග සංසාර වට දුක්ඛ සමුදයං, මේ තාක් සංසාරේ අපි ඉපදිමින් මැරෙමින් ආපු දුක් උපදින හේතුව, ඒ වගේම සෝසේමානං හේතුවද සබ්බා පාය ద్వාරානි, සියලු අපායන්ගේ ద్వාරයන්ද දොරටුද පීදමානං වසාදමීම් වශයෙන්ද සත්ත අරිය ධන සමුක්ඛි භාවත සද්ධා ධනං ආදී මේ සප්ත ආර්ය ධනේට සම්මුඛි කිරීම වශයෙන්ද කුරුමානං අට්ටංගිකං මිච්ඡා මග්ගං, ඒ කියන්නේ අටක් වූ මිච්ඡා මාර්ගයන්ගෙන් සහමුලින්ම අයින් කිරීම වශයෙන්ද ඒ වගේම ඕරස පුත්ත භව ගමනාන බුදුරජාණන් වහන්සේගේ ඕරස පුත්‍රයා කියන ස්වභාවයට පත්වීම වශයෙන්ද අඤ්ඤාචිස අනේකෙහි ආනිසංසානි ආයේ වගේම නොයෙක් ආනිසංසයන්ගෙන් පටිලාභමාන පටලැබීම් වශයෙන් මග්ගඥානං උප්පජ්ජති අන්නේ කියන මාර්ග ඥානය උපදිනවා. එතකොට මෙතන කතා කරන්නේ මාර්ග ඥානයක් ලැබීම නිසා තමන්ට ලැබෙන ලාභය සියලු අපායේ දොරවල් වහලා දානවා. මෙතෙක් අපාය ගමනට හේතු වෙච්ච මිත්‍යා දෘෂ්ටිය සහමුලින්ම නසලා දානවා. ඒ විතරක් නෙවෙයි තමන්ට මේතක් සසර වට දුක ඇති වෙච්ච හේතු ටික සහමුලින්ම නසලා දැමීම වශයෙන් තමයි මේ මාර්ග ඥානය උපදින්නේ. එතකොට මේ මාර්ග ඥානය උපදින්නේ අර කියපු වැඩපිළිවෙලේ ආපු කෙනාට සංස්කාරයන්ගේ ඇති අසාර ස්වභාවය දැකපු කෙනාට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් සංස්කාර ධර්මයන් අරමුණු කිරීමෙන් අයින් වෙලා නිර්වාණ ධර්මයට වැඩ ගැනීම වශයෙන් ඒත පත්වීම වශයෙන් මේ මාර්ග ඥානයක් ඉපදිලා ඔහුට ඒ මේ කියපු උතුම් තත්ත්වයටපත් වෙනවා. එතකොට මාර්ගඥානයක් කියන එක උපදිනකොට ඒකත් උපදින්නේ එක් චිත්ත වාරයක් තුළ. අභිධර්මයේ දන්න අය දන්නවා මේ චිත්ත වීතියක්, මග්ග චිත්ත වීතිය, ඵල චිත්ත වීති කියලා තියෙනවා. ඒ සිත් මාලාවක් එකට එකතු වීම වශයෙන් තමයි උපදින්නේ. එතකොට අපිට යමක් තේරුම් ගැනීමට නම් ඒ වගේ චිත්ත වීතියක් ගමන් කරන්න ඕන. එක හිතක් ඉපදුනාට ඒක අපිට පැහැදිලිව පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පැන්සලකින් ඉරක් කැන්දොත් ඒක හොඳාකාරව පේන්න නම් අපි ඒක උඩ නැවත නැවත ඉරි කීපයක් කැන්දොත් ඒක අපිට හොඳාකාරව නොමැකෙන ආකාරයෙන් පේනවා. අන්න ඒ වගේ තමයි එකම හිතක් වුණත් නැවත 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 එයම අරමුණු කිරීම වශයෙන් ඉපදීම නිසා ඒක අපිට ප්‍රකට භාවයට බලවත් භාවයට පත් වෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ මග්ග චිත්ත වීතියක් කියලා කියන්නේ. එතකොට අපි අර විදිහට විදර්ශනා කරගෙන ආපු කෙනාට සික්ඛාපත්ත විපස්සනාව කියලා කිව්වේ. විදර්ශනාව මුදුන් පමුණීම වශයෙන්. එතකොට යාට විදර්ශනාව මස්තක ප්‍රාප්ත වුණන් පස්සේ තමන්ට සංස්කාරයන් පිළිබඳ ඉතාම කලකිරීමක් අවබෝධයක් ඇති වෙච්ච කෙනාට අවසාන මොහොතේ හරියට මේක හිතාගන්න කෙනෙක්ගේ මේ මරණාසන්න චිත්ත වීතියක් වගේ මේ අන්තිම අවස්ථාව මේක පුතග්ජන භාවය නසලා දාලා ලෝකෝත්තර ආර්ය භාවයට පත් වෙන්න ආපු කෙනාට වගේ අවසාන මොහොතේදී තමන්ගේ ඒ බෝධිපාක්ෂික ධර්මයන් මුදුන්පත් උනන් පස්සේ එයාගේ චිත්ත වීතියක් ගමන් කරනවා මග්ග චිත්ත වීතියක. එතකොට මාර්ග චිත්ත වීතියක පිළිවෙලින් ඉපදුනහම එයාට මනෝද්වාරාවර්ජණයෙන් පස්සේ උපදින ජවන් සිත් ගත්තාම ඒ ජවන් සිත් හතක් එකවර උපදිනවා. එතකොට ඒ ජවන් සිත් හත ගත්තාම පරිකර්ම අනුලෝම අපරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ මග්ග ඵල කියන ඔන්නෝය විදිහට තමයි ඒ සිත් ටික උපදින්නේ. එතකොට පරිකර්ම සිත උපදිනවා, ඊට පස්සේ අනුලෝම සිත උපදිනවා. පස්සේ කෙනෙකුගේ මේක චිත්ත වීතිය විවිධාකාරයෙන් විග්‍රහ කරනවා. මේ අට කතාවල ආචාර්ය වහන්සේලා සඳහන් කරනවා මේ මාර්ග ඥාණයට ආශ්‍රේවන ප්‍රත්‍ය ලැබිය යුතුයි. ඒ වගේම අනුලෝම ඥාණයටත් ආශ්‍රේවන ප්‍රත්‍ය ලැබිය යුතුයි. එතකොට තමයි ඒක බලවත් වෙලා උපදින්නේ. එතකොට අනුලෝම ඥානය සාමාන්‍ය එකක් උපදින්නේ නැහැ. දැන් අනුලෝම ඥානේ අඩුම තරමේ දෙකක්වත් උපදින්න ඕනේ කියලා කියනවා. එතකොට යම් කෙනෙකුට අනුලෝම ඥාන දෙකක් උපදුනොත් ඊට පස්සේ අනුලෝම ඥානෙන් පස්සේ ගෝත්‍රභූ ඥානෙ උපදිනවා. ගෝත්‍රභූ ඥාන වශයෙන් එක හිතයි උපදින්නේ. ඊට පස්සේ මග්ග ඥානෙ, ඵල ඥානෙ. එතකොට ඵල ඥානේ නම් අනුලෝම ඥාන දෙකක් උපදිනොත් ඵල ඥාන ඵලය සිත් තුනක් උපදින්න පුළුවන්කම තියෙනවා. මග්ග ඥාන අනුලෝම ඥාන තුනක් උපදිනොත් ඵල සිත් දෙකක් තමයි උපදින්නේ. එතකොට ඒ විදිහට එක චිත්ත වීතියක අර විදිහට යම් කිසි කෙනෙක් විපස්සනාව කරගෙන ආවන් පස්සේ ඒ අන්තිම මොහොතේදී මාර්ගයක් උපදින අවස්ථාවේදී ඔහුට ඒ අවසාන මොහොතේදී අර කියපු සංස්කාරයන් අරමුණු කරගෙන ඇවිල්ලා පරිකර්ම අවස්ථාව, උපචාර අවස්ථාව, අනුලෝම අවස්ථාව මේ ඔක්කොම සංස්කාරයන් අරමුණු කරමින් ඇවිල්ලා ගෝත්‍ර භූ අවස්ථාවේ සංස්කාරයන් අරමුණු කරගෙන අතර කළා සිත් පරම්පරාව නිවන දෙසට යොමු කරනවා. ගෝත්‍ර භූ ඥාණයෙන් පස්සේ ඒ නිවන පැත්තට යොමු කරපු ඒ හිතේම උපකාරය ලැබමින් මාර්ගඥානයක් උපදිනවා. ඒ මාර්ගඥානයේද නිවන අරමුණු කර ගනිමින් ඒ මෙතෙක් කල් පැවති ඒ මිත්‍යා දෘෂ්ටි ආදී කෙලෙස් සහ මුලින්ම පලා දමමින් ආර්ය භාවයට පමුණුවීම වශයෙන් මේ තාක් කිසිම කලක අවබෝධ කරගන්න බැරි දකින්න බැරි වෙච්චි ඒ නිවන නැමැති ධර්මයේ උතුම් තත්ත්වයේ අරමුණු කිරීම වශයෙන් එතෙන්ට පත්වීම වශයෙන් ඒ මග්ගඥානෙ උපදිනවා. එතකොට ඒක පිළිබඳව අපි සාකච්ඡාවලදීත් තව ටික කතා කරමු. දැන් ඊට පස්සේ අපි මේක පිළිබඳව තොරතුරු ටිකක් තව තියෙනවා. ඒ පටිසම්භිදාමග්ගේ දෙවනි පොතේ තියෙනවා පටිසම්භිදාමග්ගේ දෙකේ තියෙනවා ඉස්සරෝ මහම්බෙන යුගනද්ද කතා කියලා. යුගනද්ද කතාවල අපිට මේකට පිළිබඳව තව ටිකක් තොරතුරු ටිකක් ගන්න පුළුවන්. මේක කියනවා එවං මේ සුතං ඒකං සමයං ආනන්දෝ කෝසම්බියං විහෙරති. ඒ කලක ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑනුවර වාසය කරනකොට ගෝසිතාරාමේ తත්‍රකෝ ආයස්මා ආනන්දෝ භික්ඛාමන්තේසි ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා අමතලා ආවුසෝති භික්ඛෝති භික්ෂුන් වහන්සේලාත් පිළිවදන් දීලා තේනහි භික්ඛු ආයස්මා ආනන්දං පච්චත්සෝසුං ආයස්මා ආනන්දෝ ඒතදවචි. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහෙම මතක් කරනවා යෝහි කෝචි ආවුසෝ භික්ඛුවා භික්ඛුණීවා මහණෙනි යම්සේ ආවුසෝ ආරත්නි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ මම සන්තිකේ බුදුරජාණන් වහන්සේ හමුවේ අරහත්ත පත්තං ව්‍යාකරෝති අරහත් ඵලය ප්‍රකාශ කරයි නම් සබ්බසෝ චතුවිහි මග්ගේහි ඒතේ සංවා අඤ්‍යතරේ ඉතින් අරහත් ඵලය ප්‍රකාශ කරනවා නම් මේ කියන සතර මාර්ගයකින් හෝ එහෙම නැත්නම් ඒ මාර්ගයකින් එකකින් හෝ තමයි ඒ අරහත් ඵලය ප්‍රකාශ කරන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් අහගත්තු දේශනාවක් හැටියට තමයි මතක් කරන්නේ. එතකොට ඊට පස්සේ ඉදාවසෝ බික්කූ ඒ චතුහි මගේ තේ සංවාඤ්ඤත කතනේ චතුහි මොකද්ද සතර මාර්ගය ඉදාවසෝ බික්කූ ඇවැත්තින් බ්‍යම් භික්ෂුවක් සමත පුබ්බංගමං විපස්සනං භාවේති. තාං එක්කෝ සමතය මුල් කොට ඇති විපස්සනාව භාවිතා කරලා තස්ස සමත පුබ්බංගම විපස්සනම් භාවයතෝ ඒ පුද්ගලයා මේ සමත විදර්ශ සමතේ මුල් කරකට ඇති විපස්සනාව භාවිතා කළා. මෙතන විපස්සනා භාවිතා කරලා භාවෙන්තෝ මග්ගෝ සංජායති. ආන් එහෙම සමත විදර්ශනා දෙක මෙයා භාවිතා කරගෙන යනකොට ඔහුට මාර්ගය උපදිනවා. සෝ තං මග්ගං ඔහු අන්නේ මාර්ගයේ ආසේවති භාවේති බහුලී කරෝති. ඒ මාර්ගයේ ආසේවනය කරනවා භාවිතා කරනවා නැවත නැවත භාවිතා කරනවා. තස්ස තං මග්ගං අන්න තස්ස ඔහුට තං මග්ගං ඒ මාර්ගයේ ආසේවතෝ ආසේවනේ කිරීම නිසා භාවිතා කිරීම නිසා බහුලී කරන්තෝ බහුලීගත කිරීම නිසා සංයෝජනානි පහීයන්ති සංයෝජනයෝ ප්‍රහාණ වෙලා යනවා. අනුසයා භ්‍යන්ති කරෝති ඒ මේතා කෙලෙස් උපද්දවමින් දීපු මේ අනුසය සහ මුලින්ම නැසිලා යනවා කියලා කියනවා. ඒ කෙනෙක් සමතය මුල් කොට ඇති විපස්සනා වැඩීම නිසා. එහෙම නැත්නම් තව කෙනෙක් පුණචපරං ආවසෝබිකු විපස්සනා පුබ්බංගමං සමතං. එහෙම නැත්නම් සමහර කෙනෙක් ඉන්නවා ඔහුට සමාධිය ඇති කරගෙන සමාධිය උපචාරයේ හෝ අර්පණාවන් ධ්‍යාන තත්වයකට ඇති කරගෙන කෙනෙක් වඩනවා. තව කෙනෙකුට එහෙම බෑ. එහෙම හැකියාවක් පුරුද්දක් ඔහුට නෑ. ඔහු විපස්සනාවෙන් පටන් ගන්න. එනිසා විපස්සනා මුල් කරගෙන විපස්සනාවෙන් නීවරණ ධර්මයන් දුරු කරගෙන ඒ උපකාරයෙන් සමතය වඩලා නිවන් දකින කෙනෙක් ඉන්නවා. එයා ගැන තමයි මේ කියන්නේ විපස්සනා පුබ්බංගම සමතං. සමතං භාවිතස්ස විපස්සනා පුබ්බංගම සමතං භාවයතු මග්ගං සංජායති. අර විදිහටම මාර්ගය උපදිනවා. එතකොට විපස්සනාව මුල් කරගෙන ඇති සමතේ වැඩිම නිසා ඒ මාර්ගයේ නැවත නැවත භාවිතා කිරීම නිසා ඔහුට සංයෝජනේ ප්‍රහාණය වෙනවා, අනුසය සාමුලින්ම නැසීලා යනවා. එහෙමත් නැත්නම් පුණච පරං ආවසෝ බික්කු සමත විපස්සනා යොගනද්දං භාවේති. මම මේ ගැන සාමාන්‍ය විදිහට එක දවසක් කතා කරා. එහෙම නැත්නම් ඇතැම් කෙනෙක් ඉන්නවා මේ සමත විපස්සනා යොගනද්ද වශයෙන් සමතයක් ඒක යම් තාක් කෙලවරකට වඩන්නේ නැතුව සමතේ යම් ප්‍රමාණයකින් සමාධිය ඇති කරගෙන ඊට පස්සේ විපස්සනා කර. විපස්සනාව කරලා ඒ විපස්සනාවෙන් නැවත හිත විසිරෙන්න ගත්තොත් නැවත සමතයට එනවා. මේ විදිහට සමතයෙන් හිත තැම්පත් කරගෙන විපස්සනාවට. එතකොට සමතය තීන මිද්දේට බරයි, විපස්සනා උද්දච්චයට බරයි. ඒ නිසා නැවත එක දිගට සමතේ වැඩුවොත් ඒ හිත කුසීතයට යන්න පුළුවන් කියනවා. විපස්සනාවම නිතර නිතර කරොත් එයාගේ හිත උද්දච්චයට යන්න පුළුවන්. මේ කිව්වේ අර කිව්වේ ඉහලින් කතා කරපු ධ්‍යාන අර්පණා ධ්‍යාන උපචාර දක්වා සමාධිමත් නොකරගත්තු කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ සමත විපස්සනා යුගනද්ද වශයෙන් හෝ මාරුවට වැඩීම් වශයෙන් හෝ විපස්සනා කිරීම නිසා ඌට මාර්ගයේ උපදිනවා මග්ගෝ සංජායති. ඒ මාර්ගයේ භාවිත බහුලීගත කිරීම නිසා ඌට සංයෝජනේ ප්‍රහාණ වෙලා අනුසේනසිලා යනවා. එහෙමත් නැත්නම් පුණච පරං ආවසෝ බික්කු ධම්මුද්දච්ච විග්ගහිත මානසං හෝති. එහෙම නැත්නම් යම් කෙනෙකුට මේ ධර්ම උද්දච්චය ධර්මයන්ම මෙනෙහි කිරීම නිසා ඇතිවෙන හිතේ විසිරීමෙන් උද්දච්චයෙන් යුක්ත වූ මනස වේ. සෝ ආවසෝ ඒ පුද්ගලයා වැත්නි සමයෝ යං තං චිත්තං අජ්ජත මේව සම්තිට්ඨති. හැබැයි ඔහුට යම් කාලයක් එනවා ඒ ධර්මයම මෙනෙහි කිරීම නිසා හිත විසිරිලා ගියත් ඒ ඔහු ධර්මයම තුල නිසා ඔහුට යම් වෙලාවක් එනවා හිත ආධ්‍යාත්මිකම නතර වෙන දවසක් එනවා, ආධ්‍යාත්මිකම සංසිඳෙන දවසක් එනවා. ඒකෝදි හෝති සමාධි, හිත එකඟ වෙලා සමාධිය උපදින දවසක් එනවා. එදාට තස්ස මග්ගං සංජායති, ඔහුට මාර්ගය උපදිනවා. ඒ මාර්ගයේ නැවත නැවත වැඩීම නිසා ඔහුට සංයෝජනය ප්‍රහාණ වෙලා අනුසය සාමුලින්ම නැසිලා යනවා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ විදිහට මේ ධර්මතා හතරෙන් එකකින් හෝ තමයි යම් කිසි කෙනෙකුට මාර්ගයක් ලබනවා නම් ලබන්නේ කියලා කියනවා. එතකොට කතන් සමත පුබ්බංග විපස්සනම් භාවිතය, එතන සමත මුල් කොට විපස්සනාව භාවිතා කරලා කොහොමද මාර්ගයක් උපදින්නේ කියන එක පිළිබඳව නැවත විග්‍රහ කරනවා. නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගත අවික්ඛේපෝ සමාධි. නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතේ එකඟ බව ඇති වෙච්ච කෙනාට සමාධිය උපදිනවා. තත්ත ජාතේ ධම්මේ අනිච්චතෝ අනුපස්සනට්ඨේන විපස්සනා. අන්න එතන හරි වටිනවා. දැන් සමතයක් වඩාගත්තු කෙනා උපචාර හෝ අර්පණා තත්වයේ දක්වා සමාධියක් ලබාපු කෙනා තත්ත ඒ සමාධියෙන් නැගිහිටිලා තත්ත ජාතේ ඒ සමාධි හිතේ හටගත්ත ධර්මයන් තත්ත ජාතේ ධම්මේ ඒ සමාධි හිතේ හටගත්ත ධර්මයන් අනිච්ච වශයෙන් විපස්සනා කරනවා. දුක්ඛතෝ අනුපස්සනට්ඨේන දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් විපස්සනා කරනවා. ඊට පස්සේ ඉතිස් පටමෝ සමතෝ හොට මුලින් සමතය ආවේ පච්චා විපස්සනා පසුව විපස්සනාවේ තේන උච්චති. ඒ නිසා සමතු පුබ්බංගම විපස්සනා භාවේති කියලා කිව්වා. එතකොට භාවේති කියලා කිව්වේ මොකද්ද? භාවීතා කරනවා. චතස්සෝ භාවනා භාවේති කියන මේ භාවනා හතරක් තියෙනවා. තත්ත ජාතානං ධම්මානං අනතිවට්ටනට්ඨේන භාවනා. ඒ හටගත්ත ධර්මයන් නොඉක්ම වීම වශයෙන් භාවිතා කිරීමත් භාවනා කියලා කියනවා. අර කියපු සමතය නිසා ඒ ධ්‍යාන හිතේ හටගත්ත ධර්මයන්ని බලන්නේ. ඒ ධර්මයන් නොඉක්මෝමි. ඒ ධර්මයන්ම අරමුණු කරමින් නැවත නැවත හිත භාවිතා කිරීමත් භාවනාව කියලා කියනවා. උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ පටවි ධාතු වශයෙන් කෙනෙක් ධාතු කර්මස්ථානී කරනවා නම් ඒ පටවියම අරමුණු කරමින් ඒ සම්මුතිය හෝට හෝ යන්නේ නැතුව වෙනත් දෙයකට හෝ යන්නේ නැතුව ඔහු ඒ පටවියම අරමුණු කරමින් නැවත නැවත භාවිතා කරනවා. ඒක තමයි මේ ජාතානං ධම්මාන අනතිවත්තනට්ඨේන නොයික්මවීම වශයෙන් භාවිතා කිරීම භාවනාව. එහෙම නැත්නම් ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන භාවනාව. ඒ තමන් ඒ භාවනා කිරීම වශයෙන් හටගත් ඉන්ද්‍රියන්, ඉන්ද්‍රියන් කියලා කිව්ව මෙතන සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥාදි ඉන්ද්‍රිය ධර්මයන්. ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඒක රසට්ඨේන එකම කෘත්‍යයක්, එකම රසයක් ඇති කරන අර්ථයෙන් භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ සද්ධාව වැඩි වෙන්න නොදී, සද්ධාව අඩු වෙන්නත් නොදී, සද්ධාවට නම් අනිත් ධර්මයන්ගේ කෘත්‍ය ලැබිලා එතකොට සද්ධාවේ කෘත්‍ය වෙනවා. දැන් අධික වීරිය තිබුණොත් එීම අතිපග්ගහිතය, ඒක කය දරත වෙන්න හේතු වෙනවා කියනවා. ඊට ඒ විදිහට අධික වීරිය නිසා, අධික කුසීතකම තිබුණොත් හිත ලීනත්වයට කුසීතට යන්න පුළුවන්. එනිසා මේ මෙන්න මේ ඔක්කොම සම මට්ටමින්, අධික වීරියත් නැතුක, ඊට පස්සේ සද්ද සමාධිය, අධික සමාධියාවත් එයාට අර හිත විපස්සනාවේ ආශ්‍රවයක් කිරීමට තරම් හිත සකස් වෙන්නේ නැහැ කියලා. සමාධියම වැඩුවොත් එයාගේ හිත සකස් වෙන්නේ නැහැ. ඒ නිසා සමාධියත් අධිකව කරන්නේ නැතුව ඒක අර සම මට්ටමින්, වීරිය සම මට්ටමින්ම සමාධිය, ඒ මට්ටමින්ම සද්ධාව, ඒ මට්ටමින්ම සතිය, අන්න ඒකට තමයි ඉන්ද්‍රියාණ ඒක රසට්ඨේන භාවනාව කියලා කියන්නේ. එතකොට ඒකේ තව විග්‍රහ කරගත යුතු දේවල් තියෙනවා. නමුත් දැනට මේ ප්‍රමාණවත්. ඊට පස්සේ තදූපගත වීරිය වාහනට්ඨේන භාවනාව. ඒ තමන් තුළ උපන් වීරිය, වීරියෙන් හිත ඒ ඔස්සේම අරගෙන යමින් භාවනා කරනවා. ආසේවනට්ඨේන භාවනාව, නැවත නැවත ඒම කිරීම වශයෙන් භාවනා කියලා කියනවා. එතකොට එතන සඳහන් කරේ සමත පුබ්බංගම කියන්නේ මොකද්ද කියලා අපි විග්‍රහ කරා. භාවේති කියන එක තමයි විග්‍රහ කරේ. භාවිතා කරනවා කියන්නේ මොකද්ද? අන්නේ භාවිතා කිරීම. ඊට පස්සේ භාවිතා කිරීම නිසා මග්ගෝ සංජායති, ඔහුට මාර්ගය උපදිනවලු කියලා අපි කතා කරා. ඔබ දැන් මේක පටලා ගන්න එපා. දැන් අපි මේ කතා කරගෙන ආවේ යම් කිසි කෙනෙක් නිවන් දකිනවා නම් මේ ක්‍රම හතරෙන් එකකින් තමයි නිවන් දකින්නේ. සමතේ මුල් කරගෙන විපස්සනාවේ, එහෙම නැත්නම් විපස්සනා මුල් කරගත්තු සමතෙන්, එහෙම නැත්නම් සමත විපස්සනා යුගනද්ද භාවිතයෙන් හෝ, එහෙම නැත්නම් ධම්ම උද්දච්ච මානසා කියන මේ අවස්ථාවෙන් හෝ තමයි යම් කිසි කෙනෙක් නිවන් දකින උත්සාහවත් වෙන්නේ. ඒ විදිහට විපස්සනා කරන කෙනාට මාර්ගය උපදිනවල මග්ගෝ සංජායති. එතකොට මොකක්ද මේ මාර්ගය උපදිනවා කියලා කියන්නේ? එතකොට කතං මග්ගෝ සංජායති, දස්සනට්ඨේන සම්මා දිට්ඨි මග්ගෝ සංජායති. ආන් එතකොට දර්ශනාර්ථයෙන් ඇත්ත දැකීම වශයෙන් සම්මා දිට්ඨිය වශයෙන් මාර්ගයේ උපදිනවා. අභිනිරෝපණට්ඨේන සම්මා සංකප්පෝ මග්ගෝ සංජායති, රැස්කිරීම වශයෙන් සම්මා සංකප්පය මාර්ගයේ වශයෙන් උපදිනවා. පරිග්‍රහට්ඨේන සම්මා වාචා මග්ගෝ සංජායති, පරිග්‍රහ කිරීම වශයෙන් නැවත නැවත විමසා බැලීම වශයෙන් සම්මා වාචාව මාර්ගයේ වශයෙන් උපදින. සමුත්ථානට්ඨේන සම්මා සංකප්පෝ මග්ගෝ සංජායති. මේ විදිහට වෝදානට්ඨේන සම්මා ජීවෝ, පිරිසුදු වීම වශයෙන් සම්මා ජීවයේද, පග්ඝාට්ඨේන උසවාත බීම වශයෙන් උසහවත් වීම වශයෙන් සම්මා වායාමද, උපට්ඨානට්ඨේන අනික් ධර්මයන්ට උපස්ථාන කිරීම, නැවත නැවත ඒ අරමුණටම පැමිණවීම වශයෙන් සම්මා සතියද, අවික්ඛේපාරතෙන් සම්මා සමාධියද කියන මේ විදිහට මාර්ගය උපදිනවා කියලා කිය. සෝ තං මග්ගං ආසේවති භාවේති බහුලු කරෝති කියලා කියන්නේ මොකද්ද? සෝ ඒ ඉපදුණු මාර්ගය තං මග්ගං ඔහු ආසේවති, නැවත නැවත ආසේවනය කරනවා, භාවේති භාවිතා කරනවා, බහුලීකත කරනවා. ඒ විදිහට කොහොමද ආසේවනය කරන්නේ? මෙන්න මෙතන ගොඩාක් අපිට වැදගත් කරුණු ටිකක් මතු කරලා පෙන්නනවා. ඒක ගොඩාක් වැදගත්. භාවනාවක් කරනකොට අපි කෙසේද භාවනා කළ යුත්තේ, කෙසේද හිත තැබිය යුත්තේ, කෙසේද අරමුණ අපි මෙනෙහි කළ යුත්තේ කියන කාරණාව තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. කොහොමද භාවිතා කරන්නේ, කොහොමද භාවනා කරන, කතං ආසේවති කොහොමද ආසේ, ආවජ්ජනතෝ ආසේවීති, නැවත නැවත ආවර්ජනා කරමින්, අරමුණ නැවත නැවත ආවර්ජනා කරමින් ආසේවනය කරන, ජානන්තෝ ආසේවති නුවණින් දැක දැක දැනගනිමින් ආසේවනය කරන, පස්සන්තෝ ආසේවති නුවණින් දකිමින් ආසේවනය කරනවා, අරමුණ දකිමින් ස්පර්ශ කරමින් ආසේවනය කර, නුවණින් දකිනෙමි මෙතන කියන්නේ පස්සන්තෝගේ අරමුණ ස්පර්ශ කරමින් ආසේවනය කරන, පච්චවෙක්කනතෝ ආසේවති ඒක පත්‍යවේක්ෂා කරමින් නැවත නැවත මෙනෙහි කරමින් ආසේවනය කරන, චිත්තං අදිඨානතෝ ආසේ සිත දැඩි කොට අදිෂ්ඨාන කරගෙන මං මේ හිත බැහැරට යන්න දෙන්නේ නැහැ කියලා හිත අදිෂ්ඨාන කරගෙන ආසේවනය කරන, සද්ධාය අදිමුච්චිතෝ ආසාවති සද්ධාවෙන් විශ්වාස කරමි මේක මට තේරුම් නැති වුණාට ඒකාන්තයෙන් මේක සත්‍යයක් බුදු කෙනෙක් විසින් දේශනා කරන නම් ඒක එසේම වෙන්න ඕනේ කියලා මේ විදියට සද්ධාවෙන් බැසගනිමින් ආසේවනය කරන, විරියං පග්ඝානත්තෝ ආසේවති වීරියෙන් නැවත නැවත හිත උසවා තබමින් ආසේවනය කරන, සතින් උපට්ඨාපෙත්තෝ ආසේවති සිහියෙන් සිහිය තියනවද කියා බල බල සිහියෙන් අර විදියට උපස්ථාන කරමින් සිහියෙන් නැවත නැවත අරමුණට එළඹවීම වශයෙන් ආසේවනය කරන, චිත්තං සමහදන්තෝ ආසේවති සිත එහි සමාදන් කරමින් එහි අනුකූල කරමින් හිත සමහර විට මේක සඳහා මන්දෝත්සාහය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිත වෙනත් දෙයකට යන්න පුළුවන්, ඒ නිසා හිත මෙහිම සමාදන් කරවන මේක තමයි උතුම් දේ කියලා හිත එහි සමාදන් කරමින් වශයෙන් ආසේවනය, පඤ්ඤාය පජානතෝ ආසේවති නුවණින් දකිමින් ආසේවනය කරනවා, ප්‍රඥාවෙන් දකිමින් ආසේවනය කරන, අභිඥයං අභිජානතෝ ආසේවිති විශිෂ්ට නුවණින් දැක යුත්තේ ඒ දැක දැක ආසේවනය කරන, පරිඤ්ඤයං පරිජානතෝ ආසේවිති පිරිසිඳ දකිමින් හාත්පසමේ අරමුණ පැහැදිලිව දකිමින් ආසේවනය කරන, පහතබ්බං පජහන්තෝ ආසේවි අන දුරු කළ යුතු ඒ කෙලෙසයන්ද අරමුණු කරමින් ඒ කෙලෙසේ දුරු වෙන විදිහට ආසේවනය කරනවා. අපි කියවේ දැන් ධාතු කර්මස්ථානයේ කියන එක වඩනවනම් ඒ ධාතු කර්මස්ථානයේ තුල අපි කෙස් කියන අරමුණ ගත්තොත් මේ අරමුණ තුල තමා කියන හැඟීම තියෙන්න පුළුවන්, මගේ කියන කෙලෙසය තියෙන්න පුළුවන්. මෙන්න මේ කෙලෙසයත් අරමුණු කරමින් ඒක දුරු වෙන ආකාරයට මේක අපේ හිතේ හටගත්තු එකක්. මේක කෙස්වල තියෙන දෙයක් නෙවෙයි. මේ රූපයේ ස්වභාවය මේකයි. මේ රූපයේ පිළිබඳව හිතට මේ අවිද්‍යාව නිසා වැටහිච්ච ස්වභාවයක් නේද කියලා. කෙලෙසේ දකිනින් ඒක දුරු වෙන ආකාරයට ආසේවනය කරනවලු. භාවේ තබ්බං භාවේති ආසේවති භාවිතා කළ යුත්ත. ඒ කියන්නේ ඒ භාවනා කරනකොට සද්ධාව වැඩෙන විදිහට, සතිය වැඩෙන විදිහට, වීරිය වැඩෙන විදිහට, සමාධිය වැඩෙන විදිහට, ප්‍රඥාව වැඩෙන ආකාරයෙන් ආසේවනය කරනවා. දැන් සිහිය නැතුව කරාට කොච්චර භාවනා කරත් වැඩක් නැහැ. ඇයි? එයා භාවනා කරාට සතියෙන් නෙවෙයි සමාධියට ඒක පුරුද්දට කෙරෙන්නේ. අන්න ඒ නිසා ඒ වගේ ප්‍රඥාවෙන් ඒ කරුණු කාරණා දකින්නේ නැතුව කොච්චර අපි වාක්‍ය කිව්වත් වැඩක් නැහැ. ඒ නිසා තමයි මෙතන කියන්නේ වැඩිය යුතු දේ වැඩමින් ආසේවනය කරන, සච්චිකා දබ්බන් සච්චිකරෝති ආසේවති සාත් කළ යුතු දේ සාත් වෙන ආකාරයට, ඒ කියන්නේ නිරෝධය එළඹ සිටින ආකාරයට, හිත නිරුද්ධ වෙන ආකාරයට ආසේවනය කරනවා. අන්න එතකොට බලන්න ඒ විදිහට ආසේවනය කරනවලු. ඒ අර්ථයම තමයි ආසේවති භාවේති කියලා කියන්නේ භාවිතා කරනවා, ආවර්ජනය කරමින් භාවිතා කරනවා, නුවණින් දකිමින් භාවනා කරනවා, හිත අදිස්ථාන කරමින් භාවිතා කරනවා. ඊට ආසේවති භාවේති බහුලීකරෝති බහුලීකත කරනවා කියන අර්ථම තමයි. ඒ විදිහට මේ කෙනෙක් භාවනාවක් වඩනවා කියන තැන හිතේ ඔන්න ඔය වගේ ස්වභාවයක් හිතේ තියෙන්න ඕනේ. මේක අරමුණ මෙනෙහි කරනවා කියන එක, අරමුණ ස්පර්ශ කරනවා කියන, අරමුණ මනාකොට දකිනවා කියන එක, කෙලෙසේ දුරු වෙන විදිහට මෙනෙහි කරනවා කියන එක, හිත නැවත නැවත සතියෙන් උපස්ථාන කරමින් වීරියෙන් හිත ඔසවා තබමින් ඒ හිත එහිම සමාදන් කරමින් ප්‍රඥාවෙන් මේක දකිමින් අන්න ඒ විදිහට කරන මේ යෝනිසෝ මනසිකාර වැඩ පිළිවෙල තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් හිතේ මේ ස්වභාවයන් නැතුවත් කෙනෙකුට අර අහගත්තු දෙයක් හොඳට කටපාඩම් කරලා කෙනෙක් අර කරණීය මෙත්ත සූත්‍රය කියනවා වගේ කියවාගෙන යන්න පුළුවන්. කෙනෙකුට හිතෙනවා ඔහු භාවනා කරනවා කියලා. නමුත් ඒක කුසලයක් වෙන්න පුළුවන්. නමුත් ඒ භාවනා කළ යුත්තෙන් විය යුතු අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ නිසා මේ කියපු වචන ටික අපි හොඳට ඉගෙනගෙන කෙසේ භාවිතා කළ යුතුද, කෙසේ භාවනා කළ යුතුද, මෙන්න මේ ආකාරයෙන් භාවනා කළ යුතුයි කියලා අපි මෙන්න මේ වචන ටිකේ තියෙන අර්ථය අපි හොඳට හිතට අරගෙන ඒ විදිහට අර කියපු අපි ධාතු කර්මස්ථානය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෙනෙක් පංචපාදානස්කන්ධයේ උදේවැය බලනවා වෙන්න පුළුවන්. ඒ කොයි දෙහි කරත් මේ මාර්ගයක් උපදිනකම් මෙන්න මේ විදිහට භාවිත බහුලීකත කරනවා. ඒ භාවිත බහුලීකත කිරීම නිසා ඔහුට තස්ස තං මග්ගං ආසේවතෝ භාවයතෝ බහුලීකරන්තෝ සංයෝජනානි පහීයන්ති. ඒ විදිහට ඔව් ඒ මාර්ගය ආසේවණේ කිරීම නිසා, භාවිතා කිරීම නිසා, බහුලීකත කිරීම නිසා ඔහුට සංයෝජනානි පහීයන්ති අනුසයාභ්‍යන්ති හෝති. සංයෝජනේ ප්‍රහාණ වෙනවා, අනුසය නැතිලා යනවා. කතං සංයෝජනානි පහීයන්ති, මොන සංයෝජනද ප්‍රහාණ වෙන්නේ, මොන අනුසයද ප්‍රහාණය වෙන්නේ කියන එක අපිට මේ ධර්ම ග්‍රන්ථයේ පෙන්වනවා. එතකොට කියනවා සෝතාපට්ටි මග්ගේන සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ඉමානි තීනි සංයෝජනානි පහීයන්ති. සෝතාපට්ටි මාර්ගයෙන් සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් කියන මේ තුන් සංයෝජනයෝ ප්‍රහාණය වෙලා යනවා. දිට්ඨානුසයෝ විචිකිච්ඡානුසයෝ ඉමේ ද්වේ අනුසයා භ්‍යන්ති කරෝති. අනුසය හතෙන් දිට්ඨානුසයත්, මේ දිට්ඨානුසය කියලා කිව්වේ වැරදි දෘෂ්ටිය, අපි ආත්ම වශයෙන් ගත්ත දෘෂ්ටිය. විචිකිච්ඡානුසයෝ විචිකිච්ඡා අනුසයත් කියන ඉමේ ද්වේ අනුසයා භ්‍යන්ති කරෝති, සහ මුලින්ම නසල දානවා. සකදාගාමි මග්ගේන ඕලාරිකං කාමරාග සංයෝජනං පටිග සංයෝජනං ඉමානි දේ සංයෝජනානි පහීයන්ති. මේ විදියට සකදාගාමි මාර්ගයෙන් ඉතිරි ඕලාරික කාමරාග සංයෝජනේ පටිග සංයෝජනේ ඒකේ ඕලාරික භාවයේ ප්‍රහීන වෙලා යන ඕලාරික වූ අනුසේ වශයෙන් කාමරාග අනුසේ පටිග අනුසේ තනුක භාවයට හෙවත් ඕලාරික බව ප්‍රහාණය වෙලා යන සකදාගාමි මාර්ගය. ඒ විදිහට අනාගාමි මාර්ගයෙන් අර කියපු උද්දම්බාගයේ සංයෝජන සියල්ලම ප්‍රහාණය වෙලා යනවා. කොහොමද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මේ සංයෝජන පහම සහ මුලින්ම ප්‍රහාණය වෙලා යනවා. අනාගාමි මාර්ගයෙන් ඔහුට ඉතුරු වෙනවා උද්දම්බාගිය සංයෝජන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා කියන දේ. ඊට පස්සේ අරිහත් මාර්ගයෙන් ඒ ඉතුරු රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා කියන ඊමානි පංච සංයෝජනානි පහීයන්ති. මානානුසය බවරාගනුසය අවිච්ඡානුසය ඉමේ තයෝ අනුසයා භ්‍යන්ති හෝති. අරියත් මාර්ගයෙන් ඉතිරි අනුසය තුන ප්‍රහීන වෙලා යනවා. අනාගාමි වෙනකොට කාමරාග අනුසය, දිට්ඨානුසය, පටිඝානුසය කියන මේ අනුසයන් ප්‍රහීන වෙලා යනවා. එතකොට ඒ විදිහට කෙලෙස් ප්‍රහාණය කිරීම කියන එක සිද්ධ වෙනවා. එතකොට අපි කෙලෙස් ප්‍රහාණය ගත්තාම නීවරණ වශයෙන් ගත්තොත් සෝවාන් මාර්ගයේදී විචිකිච්ඡා නීවරණේ ප්‍රහාණය වෙලා යනවා. එතකොට අපි උපාදාන වශයෙන් ගත්තොත් උපාදාන වශයෙන් උපාදාන තියෙනවනේ, කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන වලින් සෝවාන් ඵලයේදී සෝවාන් මාර්ගයෙන් අත්තවාද උපාදානයයි, දිට්ඨි උපාදානයයි, සීලබ්බත උපාදානය කියන තුන් උපාදානයම සහ මුලින්ම නැසීලා යනවා. මේ විදිහට මේ මාර්ගයක්කින් ක්ලේශ ප්‍රහාණී කියන එකට හේතු විදිහට සිද්ධ වෙනවා. ඒක අපිට ඒ අනුසාරයෙන් අපිට විපල්ලාස වශයෙන් ගත්තාම විපල්ලාස වලින් දිට්ටි විපල්ලාසයත්, ඒ වගේම ඒ කියන්නේ අනාත්මේ ආත්මයි කියන විපල්ලාසයත්, අනිත්‍යේ නිත්‍යයි කියන විපල්ලාසයත් සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. සුඛ සුභ විපල්ලාස දෙක දිට්ටි ස්වභාවයේ නැති වෙලා යනවා. සංඥා චිත්ත ස්වභාවය ඉතුරු වෙනවා කියලා මේ ධර්මයේ සඳහන් වෙන විපල්ලාස වශයෙන් ගත්තා. එතකොට ඒ විදිහට අපි ධර්ම වශයෙන් ගත්තොත් මෙතන දිට්ඨිය කියන කෙලෙසේ ප්‍රහාණය වීමත් එක්ක ඒ දිට්ඨිය වශයෙන් සඳහන් කරලා තියෙන ඕග යෝග ග්‍රන්ථ නීවරණ උපාදාන මේ සියල්ලම ඊට සාපේක්ෂව ප්‍රහාණය අපි දත යුතුයි. එතකොට විචිකිච්ඡාවත් දිට්ඨිහා බැඳිලා තියෙන එකක්. ඒ නිසා තමයි සංයෝජන වශයෙන් ඒ සියල්ල එකවර ප්‍රහාණය වෙලා යන්නේ. එතකොට ඒ විදිහට ඒ මාර්ගයේ ආසේවණේ කිරීම නිසා අනුසය ප්‍රහාණය වෙලා යනවා, සංයෝජනය ප්‍රහාණය වෙලා යනවා කියලා කිව්වා. එතකොට කතං විපස්සනා පුබ්බංගම සමතෝ භාවේති. ඒ විදිහට එකකින් පෙන්නලා අනිත් ඒවත් ඒ විදිහටම තමයි පෙන්වන්නේ. එතකොට මේ යුගනද්ද කතා වලින් අපිට කතා කරේ කෙනෙක් මාර්ගයක් උපදවා ගන්නවා නම් උපදවාගත යුත්තේ ක්‍රම හතරෙන් එකකින්. ඒකෙදී අද සාමාන්‍ය මට තේරෙන කාරණා මගේ පෞද්ගලික කාරණාවක්, කෙනෙකුට සසර හුරුව තියලා සමාධිය ඉක්මනින් ලබා ගන්න පුළුවන් අය ඉන්නවා. ඒ බඳු කෙනා සමාධියට විතරක් උත්සාහවත් වෙලා උපචාර ධ්‍යාන සමාධි ලබාගෙන විපස්සනා කරාට කමක් නැහැ. එහෙම නැති කෙනෙක් විශේෂයෙන් ගිහි ජීවිතයේ ගත කරන කෙනාට මේ සමතය එක දිගට කරගෙන යනවා කියන එක අමාරුයි. ඒ නිසා අද කාලයට ගැලපෙන විදිහටත් හොඳම දේ හැටියට මට වැටහෙන්නේ සමත විපස්සනා යුගනද්ද කියන මෙන්න මේ ක්‍රමෙත්. යම් ප්‍රමාණයකට විපස්සනා කිරීමට තරම් හිත සමාධිමත් කරගෙන ඊට පස්සේ විපස්සනා කරනවා. විපස්සනාව කරගෙන යනකොට හිත අර විපස්සනාව මේක දිගට කරනකොට හිත විසිරෙන්න පුළුවන්. ඒ වෙලාවේ නැවත සමාධිය කරලා හිත සකස් කරනවා. නැවත විපස්සනා කරනවා. මෙන්න මේ විදිහට විපස්සනා සමත කියන දෙක භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි මේකේ තව තොරතුරු ටිකක් අපි පුළුවන් වුණොත් ඊළඟ සැරේටත් මම මේකේ නොකරපු කතා ටිකක් තිබුණොත් අපි කතා කරගෙන යමු. ඊට පස්සේ ඒකේ ඒ කාරණාව ඊට පස්සේ අපිට ඊළඟ අපිට හම්බෙනවා ඒ පටිසම්භිදා මග්ගේම කොටසක් අභිසමය කතා කියලා. පඤ්ඤා වග්ගයේ තියෙන අභිසමය කතා කියලා. අභිසමයති කියලා කියන්නේ අවබෝධ කරගන්නවා. අවබෝධ කර ගැනීම මේ තියෙන අභිසමයති අවබෝධ කර ගැනීම සංසිඳ වීම කියන එක තමයි අභිසමය. එතකොට අභිසමය කතා කියලා කියන්නේ මාර්ග සිතකින් මේ නිවන අවබෝධ කරගන්නවා කියන එක වෙන්නේ කොහොමද කියන එක තමයි එතනදී විස්තර කරන්නේ. අභිසමයෝති තේන අභිසමේති චිත්තේන අභිසමේති. මොකෙන්ද අභිසමය කරන්නේ? අවබෝධ කරන සිතින් අභිසමය කරනවා. හංචි චිත්තේන අභිසමේති මොන සිතින්ද අභිසමය කරන්නේ? ඥානේ නැතුව හිතකින්ද, එහෙම නැත්නම් ඥානේ ඇති සිතකින්ද? ඥානේ නැති සිතින්ද අවබෝධ කරන්නේ? සිතින් කියලා කිව්වට එතකොට කියනවා ඥානේන චිත්තේ ඥානීය සහිත සිතින් සමයි අවබෝධ කරගන්නේ කියලා කියනවා. එතකොට හංචි ඥානේන අභිසමේති තේනයි චිත්තේන ච ඥානේන ච අභිසමේති. සිතින් හා නැනින් තමයි අභිසමය කරන්නේ. ඉතින් සිතින් හා නැනින් අභිසමය කරනවා නම් මොන සිතින් නැනින්ද? කාමාවචර චිත්තේන ඥානේන, එහෙම නැත්නම් රූපාවචර චිත්තේන ඥානේන. රූපාවචර සිතින් හා නැනින්ද, එහෙම නැත්නම් කාමාවචර සිතින් හා නුවණින්ද, එහෙම නැත්නම් අරූපාවචර සිතින් හා නැනින්ද අවබෝධ කරගන්නේ? එහෙම නැත්නම් කම්මස්සගතා සිතින් හෝ නැනින්ද අවබෝධ කරගන්නේ? කම්මස්සගත චිත්තේන ච ඥානේන අභිසමේති. න කම්මස්සගත චිත්තේන ඥානේන අභිසමේති. නෑ, කාමාවචර සිතින් නොනින් නෙවෙයි මේ මාර්ග නිවන අවබෝධ කරගන්නේ. රූපාවචර සිතින් හෝ නැනින්ුත් නෙවෙයි නිවන අවබෝධ වෙන්නේ. අරූපාවචර සිතින් හෝ නැනින් නෙවෙයි අවබෝධ වෙන්නේ. කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපි සාමාන්‍ය කෙනෙකුට තියෙන මේ කුසල අකුසල් පිළිබඳව විපාක තියෙන අර කියපු කම්මස්සගතා සම්මාදිට්ඨිය, කර්මීය විපාක අදහන නුවණ, ලෞකික සම්මාදිට්ඨිය. ඒ සිතිනුත් නුවණිනුත් නෙවෙයි අභිසමය කරන්නේ. සච්චානිලෝමික චිත්තේන ච ඥානේන අභිසමේති. එහෙම නැත්තම් මාර්ගයට අනුව ගියපු සත්‍යානිලෝමික ඥානය කියලා සඳහන් වෙන්නේ. කෙනෙක් විපස්සනා කිරීම වශයෙන් මුලින්ම උපදින සිත දිට්ඨි විසුද්ධිය වගේ අපි ගත්තොත් ඒ ඥාණය ලෝකෝත්තර නුවණ අනුව කියපු නුවණ. ඒකෙන්ද මේ අභිසමය කරන්නේ. මෙතන අභිසමය කියලා කිව්වේ මාර්ග සිතක් ඉපදිලා නිවන දකිනවා කියන අවස්ථාව. එතකොට කියන න සත්‍යානුලෝමික චිත්තේන ච ඥානේන අභිසමිති. නෑ, සත්‍යානුලෝමික සිතින් හෝ නුවණිනුත් නෙවෙයි අභිසමනය කරන්නේ. එහෙනම් තේනහි අතීත චිත්තේන ච ඥානේන අභිසමිති. එහෙනම් අතීත වූ සිතින් හා නුවණින්ද අභිසමය කරන්නේ? නෑ, න අතීත චිත්තේන ච ඥානේන අභිසමිති. අතීත සිතින් නුවණිනුත් නෙවෙයි අභිසමනය කර. තේනහි අනාගත චිත්තේන ඥානේන ච අභිසමිති. අනාගත එහෙනම් සිතින් නුවණින්ද අභිසමය කරන්නේ? නෑ, අනාගත සිතින් හා නුවණින් නැනිනුත් නෙවෙයි අභිසමය. තේනහි පච්චුප්පන්න ලෞකික චිත්තේන ච ඥානේන අභිසමිති. එහෙ නැත්තම් වර්තමාන වූ ලෞකික සිතින්ද හා නුවණින්ද අභිසමය කරන්නේ? අවබෝධ කරගන්න. න පච්චුප්පන්න ලෞකික චිත්තේන ච ඥානේන ච අභිසමිති. නෑ, ප්‍රත්‍යුප්පන්න වූ ලෞකික සිතින් හා නුවණිනුත් නෙවෙයි මේක අවබෝධ කරගන්නේ. ලෝකෝත්තර මග්ගක්ඛනේ, ලෝකෝත්තර මාර්ගයේ උපදින මොහොතේ පච්චුප්පන්න චිත්තේන වර්තමාන සිතින් ච ඥානේන ඥානේන ච අභිසමේති. අන්න අර අති කියපු තැනට එනවා. මේ විදිහට විපස්සනා කරගෙන ආපු කෙනා ලෝකෝත්තර මාර්ග සිත උපදින මොහොතේදී ඒ හටගත් වර්තමාන සිතින් හා ඒ සිත හා සහජාත උපදිච්චි නුවණින් තමයි කෙනෙක් නිවන් දකිනවා, නියන අවබෝධ කරගන්නවා. අර කියපු ක්ලේශයන් ප්‍රහාණය, සංයෝජන ප්‍රහාණය වීම කියන එක වෙන්නේ. එතකොට කියනවා කතං ලෝකෝත්තර මග්ගක්ඛනේ පච්චුප්පන්න චිත්තේන ච ඥානේන ච අභිසමේති. එතකොට කොහොමද මේ ලෝකෝත්තර සිතින් ලෝකෝත්තර මග්ගක්ඛනේ වර්තමාන සිතින් මේක අවබෝධ වෙන්නේ? එතකොට ලෝකෝත්තර මග්ගක්ඛනේ ලෝකෝත්තර මාර්ගයේ උපදින මොහොතේ උත්පාදාදිපතේයං චිත්තං ඥානංච හේතු. එතකොට උපාදේ අධිපත කොට ඇති සිත ඥාණයට හේතුද ප්‍රත්‍යද වෙනවා. තන් සම්පයුත්තකං ඒ සම්ප්‍රයුත්ත ඒහා බැඳුණු ස්කන්ධයන්ද අර ඥාණයට උපකාර කරන. නිරෝධ ගෝචර දසනාධිපතේයං ඥානං චිත්තං හේතුද පච්චයති. අර නිරෝධය අරමුණු කරගත්, නිරෝධය අසුරු කරගත්තු ඒ දස්සන ඒ දැකීම් වශයෙන් උපදින ඥානේද සිතටද හේතුද ප්‍රත්‍ය වෙනවා. මේ විදිහට මාර්ගක්ෂණේදී ඒ විදිහට සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, ඊට පස්සේ සම්මා වාචා, කම්මන්ත ආජීව ඕනෝන්ගේ කෘත්‍යයන් කරනවා. ඊට පස්සේ එතන සඳහන් වෙනවා තව පංච ඉන්ද්‍රියන්, පංච බලයන්, සත්ත්ව බොජ්ජංගයන්, ඉද්ධිපාදයන්, මේ සියල්ලම ඒ ඕනෝන්ට උපකාර කිරීම වශයෙන් මේ මොහොතේදී අන්න අර කියපු මාර්ගයේ වර්තමාන මොහොතේදී මාර්ගයේ ඉපදිලා අභිසමයේති, අභිසමය වෙනවා, අවබෝධ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒකෙන් අපිට බල්හැට ගියාම තව කොටසක් තියෙනවා. මේ සූත්‍රයේ කතා කරනව නෙවෙයි, එහි වැදගත් ටික තමයි කතා කරන්නේ. ඊට පස්සේ ඒ මාර්ගයෙන් අපි කතා කරා මේ සංයෝජනය ප්‍රහාණය වෙනවා, කෙලෙස් ප්‍රහාණය වෙනවා කියන කාරණාව. එතකොට ඒ සංයෝජන ප්‍රහාණය වීම, කෙලෙස් ප්‍රහාණය වීම කියන එක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳවත් වටිනාතරතුරු ටිකක් මෙතන කියනවා. මේ මාර්ගයක් උපදිනවා කියන අවස්ථාව මොකද්ද පිළිබඳ. කෙලෙසේ පජහති. එතකොට මේ මාර්ගයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනවා කියලා කිව්වා. ඒ වගේම සංයෝජනය ප්‍රහාණය වෙන අනුසය සහමුලින්ම නැතිලා යනවා කියලා කිව්වා. එතකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේකේ මතු කරලා පෙන්නනවා. එතකොට යමෙක් කෙලෙස් දුරු කරයි, යවාහං කෙලෙසෙහි පජහති, ඕ කෙලෙස් දුරු කරනවා කියනකොට අතීතේ කෙලෙසි පජහති, අනාගතේ කෙලෙසි පජහති, පච්චුප්පන්න කෙලෙසි පජහති. එතකොට එහෙනම් අතීත කෙලෙස් දුරු කරනවද, අනාගත කෙලෙස් දුරු කරගනවද, පච්චුප්පන්න කෙලෙස් දුරු කරනවද මාර්ගක් සිතේ? කියපු වර්තමාන මොහොතේ මාර්ගක්ෂණය උපදින මොහොතේදී ඒ මාර්ගය ඉපදුච්ච සිතින් හා නුවණින් කෙලෙස් දුරු කරනවා කියලා කිව්වා. එතකොට ඒ දුරු කරන කෙලෙස් අතීත කෙලෙස් දුරු කරනවද, අනාගත කෙලෙස් දුරු කරනවද, පච්චුප්පන්න කෙලෙස් දුරු කරනවද කියලා තමයි යහන්. අතීතයේ කෙලෙස්ෙ පජහති යනු අතීත කෙලෙස් දුරු කරයි කියලා කිව්වොත්, ඉතින් අතීත කෙලෙස් දුරු කරයි නම් එසේ වී නම් ක්ෂය වූවක්ම ක්ෂය කෙරේ, නිරුද්ධ වූවක්ම නිරුද්ධ කෙරේ, අපගත වූවක්ම අපගත කෙරේ, අභාවයට ගියේම අභයයට පමුණුයි. අතීත වූ යමක් නැද්ද එය දුරු කෙරෙනුයි, අතීත කෙලෙස් දුරු නොකරේ. ඒ නිසා මාර්ගසිතකින් අතීත කෙලෙස් දුරු කරනවා කිව්වොත් එය වෙන්නේ නැහැ. ඇයි? අතීතයේ යම් කෙලෙස් ටිකක් හටගත්තා නම් ඒක දැන් දුරු වෙලා, දැන් ඒක නිරුද්ධ වෙලා. දැන් අපිට මීට සුළු මොහොතකට අපිට ලෝභයක් ද්වේෂයක් හටගත්තා නම් මේ බණ අහන වෙලාවේ ඒ ලෝභේ නැහැ. එතකොට ඒ වර්තමාන මාර්ග සිතකින් ඒ දුරු කරන්නේ අතීතයේ කෙලෙස් කිව්වොත්. ඒ කියන්නේ මාර්ග සිතකින් යමක් නසනවා නම් ඇත්තවම දෙයක් නැසිය යුතුයි. නූපන් දෙයක් නසනවනේ, පවතින දෙයක් නැසිය යුතුයි. අන්න ඒ අර්ථයෙන් ගත්තාම එතකොට මාර්ගසිතකින් අතීත කෙලෙස් දුරු කරනවා කිව්වොත් ඒක විය නොහැක්කක්, අතීතේ නිරුද්ධ වෙලා. දැන් අතීත කෙලෙස් නැහැ, ඒක නැවත හටගන්න පුළුවන්. නමුත් ඒ කෙලෙස් දැන් නැහැ. ඒ නිසා මාර්ගසිතකින් අතීත කෙලෙස් දුරු කරනවා කිව්වොත් මාර්ගයෙන් නිරුද්ධ වූවක්ම නිරුද්ධ කරනවා, නැති එකක්ම නිරුද්ධ කරනවා වෙන්න පුළුවන්. හට නොගත් එකක්ම, අභාවයට ගිය එකක්ම අභාවයට පත් කරනවා කියන්න වෙනවා. ඒ නිසා මාර්ගයකින් අතීත කෙලෙස් දුරු කරනවා නෙවෙයි. එහෙනම් අනාගත කෙලෙස්ී පජහති. එහෙනම් නැත්නම් මාර්ගසිතින් අනාගත කෙලෙස් දුරු කරන්නේ කියලා අහනවා. ඉතින් අනාගත කෙලෙස් දුරු කරයි නම් එසේ නීනම් අජාතං පජහති. ඒ කියන්නේ හට නොගත් එකක්ම දුරු කරනවා කියන්න වෙනවා. නූපන්නා වූ කෙලෙස් දුරු කරයි කියන්න වෙනවා. ස්වභාවයට නොපත් ඒ වර්තමානයේට පත් නො කෙලෙස් ස්වභාවයට පත් නොවෙච්ච දේවල් නෙමේ අනාගත කෙලෙස් කියලා කියන්නේ. තව ඉපදෙලා නැහැ. එතකොට ඒ මාර්ගසිතකින් ස්වභාවයට පත් නොවුණු කෙලෙස් දුරු කරනවා කියන්න වෙන. අනුප්පන්නං කෙලෙසෙහි පජහති. නූපන් කෙලෙස් දුරු කරනවා කියන්න වෙන. පහළ නොවු කෙලෙස් දුරු කරනවා කියන්න වෙනවා. ඒ නිසා අනාගත කෙලෙස් තවම ඉපදිලා නැද්ද, ඒ නිසා මාර්ගයෙන් අනාගත කෙලෙස් දුරු කරනවා යන්න නොයති. එහෙනම් පච්චුප්පන්න කෙලෙසෙහි පජහති. එහෙනම් මේ මාර්ගයෙන් දුරු කරන්නේ වර්තමාන කෙලෙස්ද කියලා නැවත ප්‍රශ්නයක් අහනවා. ඉතින් පත්‍යුප්පන්න කෙලෙස් දුරු කෙරේ නම් එසේ වේ නම් රාගයෙන් රක්ත වූයේම රාගේ දුරු කරයි කියලා කියන්න වෙනවා. ද්වේෂයෙන් දුෂ්ට වූයේම ද්වේෂය දුරු කරයි කියලා කියන්න, මෝහයෙන් මුඩ වූයේම මෝහය දුරු කරයි කියලා කියන්න, මානයෙන් බැඳුනේම මානිය දුරු කරයි කියලා කියන්න. ඒ කියන්නේ දැන් වර්තමානයේ මාර්ගයකින් වර්තමාන කෙලෙස් දුරු කරනවා කියලා කෙනෙක් කිව්වොත්, එහෙනම් ඒ මාර්ගයේ තියෙන මොහොතේදී අර කෙලෙසුත් හටගෙන තියෙන්න ඕන, රාගයත් හටගෙන තියෙන්න ඕන. ඒ හටගත්තු කෙලෙසේ මාර්ගසිතකින් දුරු කරනවා කියලා කියන්න වෙනවා. එහෙනම් මාර්ගයේ කුසල් ඇතුලේ අකුසල් තියෙන්නත් වෙනවා. ඒ නිසා කෙනෙක් පච්චුප්පන්න කෙලෙස් දුරු කරනවා කියලා කිව්වොත් එයද නොයේදී, ඒට හේතුව තමයි මාර්ගසිතකින් ඒ හටගත් හටගෙන තියෙන කෙලෙස් දුරු කරනවා නෙවෙයි. මොකද ඒ මාර්ගසිතක් උපදින මොහොතේ පැත්තකින් තැබේවා, විපස්සනා කරන මොහොතේද ඒ මොහොතේ කෙලෙස් හටගෙන නැහැ. එහෙනම් කොහොමද මේක වෙන්නේ? එතකොට නහි අතීතේ කෙලෙසේ පජහති, නහි අනාගත කෙලෙසේ පජහති, නහි පච්චුප්පන්න කෙලෙසේ පදහති. එහෙනම් මාර්ගසිතකින් අතීත කෙලෙස් දුරු කරනවත් නෙවෙයි, අනාගත කෙලෙස් දුරු කරනවත් නෙවෙයි, වර්තමාන කෙලෙස් දුරු කරනවත් නෙවෙයි. එහෙනම් මොකද්ද මාර්ගසිතකින් වෙන්නේ? එසේ වීනම් මාර්ග භාවනාවක් නැද්ද? ඵලසාත්‍ක්‍රියාවක් නැද්ද? ක්ලේශ ප්‍රහාණයක් නැද්ද? ප්‍රතිවේදයක් නැද්ද? මාර්ග භාවනාවක් නැද්ද කියලා අහනවා. එතකොට එහෙනම් ඉතින් අතීත කෙලෙස් දුරු කරන්නේත් නැත්නම්, අනාගත කෙලෙස් දුරු කරන්නේත් නැත්නම්, වර්තමාන කෙලෙස් දුරු කරන්නේ නැත්නම්, එහෙනම් ඉතින් ඔය කියන විදිහට මාර්ග භාවනාවක් නැද්ද? ඵලසාත් කිරියාවක් හෝ කෙලෙස් ප්‍රහාණයක් හෝ නැද්ද? ප්‍රතිවේදයක් කියලා නැද්ද? නිවනටපත් වීම කියලා එකක් නැද්ද කියලා අනිත් පැත්තට කෙනෙක් අහන්න පුළුවන්. නෑ, මාර්ග භාවනාවක් ඇත. ඵලසාත් ක්‍රියාවක්ද ඇත, ක්ලේශ ප්‍රහාණයක්ද ඇත, ධර්ම ප්‍රතිවේදයක්ද ඇත. ඒක කෙසේද වෙන්නේ? හේ කිසේද යත් යම්සේ නොපලගත් තරුණ රුකෙක් වේද? එතන කිව්වේ ගහක් ඵල හටගත්තේ නැති, ගෙටි හටගත්තේ නැති ගහක් වේද? ඒ ගහේ ගෙටි හටගෙන දැන් නැහැ. එතකොට ඒ බඳු ගහක් තියෙනවා. ඒ ගහේ අනාගතයේ ගෙටි හටගන්නත් පුළුවන්. හැබැයි මේ මොහොතේ ගෙඩි නැහැ. මේ උපමාවකින් ඒක පැහැදිලි කරනවා. එහෙම ඵල හට නොගත් රුකෙක් වේද? රුකක් තියෙනවා නම් ඒතේ මේ රුක යම්කිසි කෙනෙක්, ඒ රුක්ව පුරුෂයෙක් මුලින් සිඳුනේ නම්, ඒ රුක්කී යම් නූපන් ඵල කෙනෙක් වෙත් නම් ඔහු නොහට ගත්තේම නොහට ගන්න. දැන් ඒ ගස සහ මුලින්ම මුලින් සිඳලා විනාශ කරලා දැම්මොත් ඵල හට ගත්තේ නැති ගහක්. ඔහු දැන් ඒ ගහ නැසීම නිසා අතීත කෙලෙස් නිරුද්ධ වෙලා, ඒ කියන්නේ ඒ නූපන්නා වූ කෙලෙස් නූපදීම නිරුද්ධ වෙලා. එතන කියන්නේ ඒකයි. යම් රුකෙක් යම් රුක්ඛී නූපන් ඵල කෙනෙක් වෙත්නම් ඔහු නොහට ගත්තා වූ නොහට ගනි. දැන් අය හට ගත්තේ නැහැ. ඒ නිසා අතීත කෙලෙස් දැන් නැහෙනි. ඒ නිසා හට ගත්තේ නැති එකම නැවත හට නොගන්න තත්වයට පත් වෙනවා. ස්වභාවයට නොපෙමිණීම ස්වභාවයටම, ඒ ස්වභාවයට පත් නොවු අනාගතයේ නූපන් යම් ඵල කොටසක් තියෙනවා නම් ඒ ඵල ධර්මයෝ නැවත හට නොගන්න තත්වයට පත් වෙනවා. ඇයි? අනාගතයේ උපදින්න තියෙන ඵල නැති වෙනවා මේ ගහ සිඳලා දැමීම නිසා. ස්වභාවයට නොපෙමිණ නැති, ඊට පස්සේ නූපන්නාවම නූපදී, නොපහළ වූවාම නොපහළ වෙත්. එසේයින්ම ඒ වගේම දැන් වර්තමානයේත් ගෙඩි හටගෙන නැති නිසා, දැන් වර්තමානයේ ඒ ගහ සිඳීම නිසා වර්තමානයේ ඵල නැසුවා කියලා කියන්න බෑ. වර්තමානයේ ඵල නැසුවා නෙවෙයි, අතීත ඵල නැසුවා නෙවෙයි, අනාගත ඵල නැසුවා නෙවෙයි. අතීතයේ යම් ඵලයක් හටගෙන නිරුද්ධ වුණාද, ඒක නැවත නැති ඔන ආකාරයෙන් විනාශ කරලා දැන් අනාගතයේ ඵල උපදින්න තියෙනවා නම් ඒකද නැති කරා. වර්තමානයේ ඵල හටගෙන නැති නිසා වර්තමාන ඵල විනාශ කරාද නෙවෙයි. අන්න ඒ වගේ කියනවා. එසේම කෙලෙසුන්ගේ නිපැත්ම උප්පාදේ හේතු, උප්පාදේ ප්‍රත්‍යෝ, උප්පාදේහි ආදීනව දැක අනුප්පාදේ සිත පක්ඛන්දනේ කෙරේ. අනුප්පාදේ සිත පක්ඛන්දේනේ කළ පැනගත් බැවින් යම් කෙලෙස් කෙනෙක් උප්පාද ප්‍රත්‍යෙන් උපදනා වූ නම් ඔහු නොහටගත්ා වූම නොහටගනි. එතකොට මාර්ගසිතකින් කරන්නේ යම් කෙලෙසයක් උපදින්න තියෙනවා නම් අනේ උපදින්න තියෙන භව නැති කරලා දාන, උපදින්න තියෙන ප්‍රත්‍ය නැති කරලා දාන. ඒ කෙලෙසයක් උපදින්න තියෙන ප්‍රත්‍ය නැති කිරීම නිසාම අතීතේ යමක් හටගත්තා නම් ඒක දැන් උපදින්න විදියක් නැහැ. අනාගතේ යම් උපදින්න තියෙනවා නම් ඒ උපදින්න විදියක් නැහැ දැන් ප්‍රත්‍ය නැති නිසා. ඒ වගේම වර්තමානයේ මේ භවනා කරන මොහොතේ කෙලෙස් හටගෙන නැති නිසා ඒ මොහොතේ හේතු නැසීම වශයෙන් නැවත හට නොගන්නා තත්වයකටපත් වෙනවා. අන්න එතකොට මේ මාර්ග භවනාවක් කියලා කියන්නේ මාර්ග භවනාවකින් හටගත් කෙලෙස් දුරු කරනවා නෙවෙයි. එතකොට ඒ කෙලෙස් දුරු කිරීම නෙවෙයි, ඒක අපි සාමාන්‍ය විපස්සනාවෙන් කරනවා. විදර්ශනා කරන වෙලාවේ අපි කෙලෙස් දුරු කර කර, කෙලෙස් දුරු කර කර, අතීත කෙලෙස් තියෙනවා නම් ඒ වගේ ඒවද සිහි කර කර, ඒ වගේ ආදීනව බලබල විපස්සනා වැඩපිළිවෙල කරනවා. මේ විපස්සනා වැඩපිළිවෙල කරගෙන ආපු කෙනා මාර්ගසිතකින් කරන්නේ ඒ කෙලෙස් දුරු කරන එක නෙවෙයි, මේ තාක් සංසාරයේ කෙලෙස් උපදින්න තියෙන හේතුව නිදහානේ නැති කරලා දානවා, අනුසය සිඳලා දානවා. ඒ නිසා කෙලෙස් උපදින යම් අවිද්‍යාවක් තියෙනවා නම් ඒ අවිද්‍යාව ගෙවීම නිසා, විද්‍යාව ඉපදීම නිසා ඔහුට නැවත කෙලෙස් නූපදින තත්වයට පත් වෙනවා. ඒකට කියනවා අපි මොකද්ද? සෝපදිශේෂ නිර්වාණය කියලා. ඊට පස්සේ ඒ ස්කන්ධයන් දැන් කර්මයක් ස්කන්ධයක් කර්මයේ ශක්තිය තියෙන නිසා ඔහුගේ ස්කන්ධ පැවැත්ම තියෙනවා. ස්කන්ධ පැවැත්ම අවසානයේදී මරණාසන්න මොහොතේදී ඔහුට නැවත භවයක් හදන්න තියෙන ඉඩ හේතුව නැති නිසා මේ ස්කන්ධ ටික මෙතනම නිවිලා යනවා. ඔහු නිවනට පත් වුණා, නිවනට යොමු වුණා, නැවත නූපදින තත්වයට පත් වුණා. ජාතිය සේවිය බඹසර වැස නිමවිය කල යුත්ත කලා නැවත ඉපදීමක් නෑ කියන ඒ සිංහනාදය තමන්ටම කරන්න නුවණක් පාළ වෙනවා. මොකද යම් අවිද්‍යාවක් නිසා නැවත උපදිනවා නම් ඒ අවිද්‍යාවට දැන් නැහැ. ඒ නිසා අනාගතයේ ස්කන්ධය හෝ ඉපදීමක් වෙන්නේ නැහැ කියන ප්‍රත්‍යක්ෂ නුවණට සෝපතිශේෂ අවස්ථාවෙම තියෙන නිසා ස්කන්ධයන්ගේ නිවීමත් සමගම ඒ සියල්ල නිමුණා කියලා සඳහන් වෙනවා. මේ මාර්ග සිතක් කියන්නේ මොකද්ද? මාර්ගයක් උපදවා ගන්නවා කියන්නේ මොකද්ද? එතකොට මාර්ගයේ අරමුණ මොකද්ද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. මාර්ග සිතකට කවදාවත් ලෞකික ධර්මයක් අරමුණු වෙන්නේ නැහැ. ඒක මාර්ග සිත කියන ලෝකෝත්තර සිතක්. ඵලසිත කියන්නේ ලෝකෝත්තර සිතක්. හැබැයි ඒ ඵලසිත හෝ මාර්ග සිත හෝ නිවන නෙවෙයි. ඵලසිත හෝ මාර්ග සිත කියන්නේ ලෝකෝත්තර සිතක් වුණත් ඒක අසංකතේ නෙවෙයි, ඒක සංකත ධර්මයක්. මාර්ග සිත ඵලසිත සංකත ධර්ම. ඇයි සංකත ධර්මයෝ කියලා කියන්නේ? ඒවා ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. මාර්ගඵල සිද්ද ඒ ස්කන්ධයන් ඇසුරු කරගෙන තියෙන නිසා ඒ නිසා ඒවද සංගතයි. ඒ මාර්ගඵල සිත්වල ආනුභාවයෙන් ඔහු යම් අසංකත ධාතුවකට පත් වෙනවා නම් නිර්වාණයට පත් වෙනවා නම් ඒක විතරමයි අසංකත වෙන්නේ. ඒ නිවන විතරයි අසංගත. අරිහත් ඵල චිත්තේද අසංගත නෙවෙයි, ඒක සංගතයි. ඒක මාර්ගයක ඵලයක් වශයෙන් ලැබිච්ච එකක්. ඉතින් ඒ නිසා අනේ විදිහේ තොරතුරු ටිකක් අපි කතා කරේ. ඊට පස්සේ අපිට කතා කරගන්නේ නිර්වාණ ධර්මයේ පිළිබඳව. ඒ නිර්වාණ ධර්මයේ පිළිබඳවත් අපි ඉදිරියේදී මේකේ තොරතුරුත් එක්ක අපි කතා කරමු. එතකොට එතනින් අපේ මේ දේශනා වැඩපිළිවෙල හමාර කරන්න අවසන් කරන්න පුළුවන්. ඥාන වැඩපිළිවෙලේ මේ දේශනා මාලාව ඒ සමහර විට තව එක දේශනාවක් කරන්න වෙයි. ඊට පස්සේ අපිට කතා කරලා ඒ දේශනා මාලාව අපිට අවසන් කරන්න පුළුවන් වෙයි. ඒක අංග සම්පූර්ණ දේශනා මාලාවක් වශයෙන් අපිට ඒක අනාගතයේ ප්‍රයෝජනෙ ගන්නත්, නැවතනට අහලා ඒ නිවන් මඟ හෙලි කර ගන්නත් හැමෝටම පුළුවන් වෙයි. ඒ සඳහා ඊදාවකාශ භාග්‍ය සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මගේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් අපිට පුළුවන් ඉදිරි වාගේ අපේ සාකච්ඡා මාර්ගයේ මේක නැවත නැවත විස්තර කරගන්න හෝ කතාබහ කරන්න ඉඩ අවකාශ සැලසෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සයන්වාස. අපිට විනාඩි 15 කට වගේ කාලයක් තියෙනවා. මම හිතන්නේ ඊට වෙටි ටික වෙලා පිටිපිට වුණාට අපි ලබයි දෙන්නන්නේ. කලින් මිතුරන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා යෝජනා කරනවා.
තෙරුවන් සරණයි සයන්වාස. මේ ඉතාමත්ම ගැඹුරු දහම් කොටස් අපිට මේ ආකාරයෙන් පෙන්ලා දෙනවට ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නයක් තියෙනවා බොහන්සේකින් පිළිතුරක් දැනගන්න. ඒ තමයි අර පච්චුප්පන්නේ කිලේසේ පජහතීති කියන කොටසදී ඒකේ අවසානයේදී තියෙනවා මේ අනුශේ ධර්ම ප්‍රහාණය කරනවා කියලා කියලා. ඊට පස්සේ කියනවා මේ කණ්හාසුක ධම්මා යුගනද්දා සමමේව වත්තන්ති සංකලීෂ්ඨා මග්ගා භාවනා හෝති කියන්නේ ඒ වාක්‍ය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාමනාස්ස කියලා සම්සන්නයි තවදුරටත්
ඒක මේ දැන් අපි අර අභිසමය කතාවලද තියෙන්නේ
අභිසමය කතාවල ස්වාමීන් වහන්සේ තියෙන මේ කලේස
හා හා
සංකලීෂේ පජාති කියන පිටුවේ පටන් ගත්ත දෙන ඉඳලා වෙනි ඡේදේ
හා හා පොඩ්ඩක් ඉන්න බලන්න හා හරි හරි කන්නාසුක ධම්මා යුගනද්දා සමමේ වත්තති සංකිලේසිකා මග්ග භාවනා හෝති. එතකොට එතන කියන්නේ එතන කියන්නේ මහත්වයෝ යම් කිසි කෙනෙක් වර්තමාන කෙලෙස් දුරු කරයි කියලා කිව්වොත් එතකොට ඒක මං අර වාක්‍ය කිව්වේ නැති වුණාට පැහැදිලි කරා. කෙනෙක් මාර්ගසිතකින් වර්තමාන කෙලෙස් දුරු කරා කිව්වොත් කෙලෙස් හටගත්ත මොහොතේ දුරු කරා කියන්න වෙනවා. එතකොට කියන්න වෙනවා කන්හ, ඒ කියන්නේ කන්හ සුඛ ධර්මය, කන්හ ධර්මයෝ කියලා කියන්නේ අකුසල ධර්මය, සුඛ ධර්මයෝ කියන්නේ කුසල ධර්මය. එතකොට එහෙනම් කෙනෙකුට කියන්න වෙනවා මේ කුසල අකුසල ධර්මයෝ යුගනද්ද සමවේති වත්තති, මේ දේවල් එකට තියෙනවා කියලා කියන්න වෙනවා. සංකලේශිකාය මග්ග භාවනා හෝති, කෙනෙකුට කියනවා මේ කෙලෙස් සහිත මාර්ග භාවනාවක් කියලා. ඇයි කෙනෙක් මාර්ගසිතකින් නම් වර්තමාන කෙලෙස් නම් දුරු කරන්නේ, එතකොට ඇත්තවම කෙලෙස් නිදුරු කරන්නේ. එතකොට කියන්න වෙනවා මේ මාර්ග කියන්නේ කුසල, කන්න ධර්ම ගැන අකුසල, මේ දෙක එකට තියෙනවා කියලා කියන්න වෙනවා, කිය යුතුයි. එහෙම කියනවා නම් කෙනෙක්, එහෙම නැත්නම් මේ මාර්ග භාවනාවත් කෙලෙස් සහිතයි, සංකිලේසිකා මග්ග භාවනා කෙලෙස් සහිත භාවනාවක් කියන්න වෙනවා. ඒ කෙනෙක් වර්තමාන කෙලෙස් දුරු කරනවා කියලා කිව්වොත්, ඒ නිසා පච්චුප්පන්න කෙලෙසේ පජහති නෙවෙයි, වර්තමාන කෙලෙස් දුරු කරනවා නෙවෙයි, කෙලෙස් උපදින්න තියෙන භව නැති කරන එකයි කියන එක කියන්නේ. අර වර්තමාන කෙලෙස් දුරු කරනවා කිව්වොත් ඔහුට කියන්න වෙනවා මුලා වූයේම මුලාව දුරු කරයි, රාගයෙන් යුක්ත වූම රාගය දුරු කරයි කියලා. ඒ විදිහට මේ කුසල් අකුසල් දෙක එකට තියෙනවා, එහෙම නැත්නම් මේ මාර්ග භාවනාවත් කෙලෙස් සහිතයි කියලා කියන්න වෙනවා කියලා. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති අපි මහත්තයාට.
අවසරයි අපේ ස්වාමීන් වහන්ස, මට මේ උපසමානුපස්සනාව කියන එක පොඩ්ඩක් හිතින් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්ස. මේක ආවේ මේ ප්‍රීති සම්බොජ්ජංගය වඩනකොට ඒකට උදව් වෙන ධර්මතාවයක් විදිහට උපසමානුපස්සනාව කියන එක. තෙරුවන් සරණයි.
එකන් ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනකොට එයාට මේ අපි ප්‍රීතිය ඇති වෙන විදිහ, මානසිකාරයන් ප්‍රීතිය ඇති වෙන විදිහට දහම් මෙනෙහි කිරීම තමයි ප්‍රීති සම්බොජ්ජංගයට උපකාර වෙනවා. එතකොට බොජ්ජංගේ වැඩිවීමට අර සඳහන් වෙනවා නූපන් බොජ්ජංගේ උපදින්නත්, උපන් බොජ්ජංගේ දියුණු වෙන්නත්, ඊට අදාළ යෝනිසෝ මනසිකාරය කරන්න කියලා. එතකොට උපන් උපසමානුස්සතිය කියලා කියන්නේ මෙතන නිවන පිළිබඳව මෙනෙහි කිරීම, නිවන සැපය පිළිබඳව, එතන තියෙන සුඛය, එහි ලාභය, සදාතනික බව කියන මෙන්න මේ මෙනෙහි කිරීම නිසා නිවන් සුවය තරම් සුවයක් තවත් නැහැ. එතකොට ඒ සුවය කියන එක මේ ලෝකයේ කිසි දෙයකට සමාන කරන්න බෑ කියලා කෙනෙක් ඒ නිවන පිළිබඳව ආවර්ජනය කරනකොට, මෙනෙහි කරනකොට ඔහුට ප්‍රීතිය උපදිනවා, ප්‍රීති සම්බොජ්ජංගය වැඩෙනවා කියලා කියනවා. ඒ නිසා මේ උපසමානුස්සතිය කියන එක නිවනේ ආනිසංස පිළිබඳව සැලකීම් වශයෙන් කරන මානසිකාරය නිසා ප්‍රීති සම්බොජ්ජංගය වැඩෙන්න පුළුවන්. එතකොට ඒ උපසමානුස්සතිය කියලා කිව්වේ ඒ විදිහට නිවන පිළිබඳව ආවර්ජනය කරමින් නිවනේ ආනිසංස දකිමින් මානසිකාරයේ පැවැත්වීම.
සිංහල තේරුම විදිහට දීලා තිබ්බේ මේ තමාගේ සංසුන් කෙලසුන් නැවත නැවත මෙනෙහි කිරීමයි කියන එක. මේක තිබුණේ මේ රේණුකානේ චන්ද විමල ස්වාමීන් වහන්සේගේ මේ බොජ්ජංග ධර්ම
පොතේ. ඔව්, එහෙම අර්ථයකොත් උපසමය කියලා ගන්න පුළුවන්. උපසමය කියලා කිව්වම් දැන් මං නිවන උපසමානුස්සතිය කියලා මේ නිවන පිළිබඳව මෙනෙහි කිරීමක් කියන එක තියෙනවා. ඊට අමතරව අර සංසිඳුණු කෙලෙස් සංසිඳීම නිසා දැන් අපි කියමුකෝ යම් කිසි කෙනෙක් භාවනා කරලා ඒ භාවනාවෙන් නීවරණ සංසිඳීම නිසා ඇතිවෙන සුඛයක් තියෙනවා. එතකොට අන්න ඒ සුඛය ගැන හිතනවා කෙනෙක්. එතකොට සංසිඳුණු කෙලෙස් දැන් කෙනෙක්ට පුළුවන්, ඒකත් යම් ආකාරයෙන් උපසමයක් තමයි. නමුත් නියම උපසමය කියලා කියන්නේ නිවන පිළිබඳව. නමුත් අතනත් උපසමයක් සංසිඳීමක් තියෙනවා, ඒක තාවකාලිකයි. එතකොට එතනදි කියන්නේ දැන් අපිට යම් කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් තිබුණා නම් අර සමාධියක් වැඩීම නිසා අර කාමච්ඡන්දේ ව්‍යාපාදේ යටපත් වීම නිසා ඔහුට දැනෙන සැනසිල්ල, සැපය, පුදුමාකාර සැනසිල්ලක් සැපයක් දැනෙනවා. අන්න එතකොට ඒ සැනසිල්ල සැපේ ගැන හිතනවා මේ කෙලෙස් තිබුණාම ඇති වෙන පීඩාවත් කෙලෙස් නැති වුණාම දැනෙන තමයි සංසිඳීම නිර්ආමිෂ ප්‍රීතිය පිළිබඳව මෙනෙහි කරන කොටත් ඔහුට පීති සම්බොජ්ජංගේ ඇති වෙන්න පුළුවන්. මේකේ වරදක් නැහැ. මේ කාරණා දෙකේම තියෙනවා. කෙනෙකුට අර වගේ සංසිඳුණු කෙලෙස් පිළිබඳව හිතුවාමත් පීති සම්බොජ්ජංගේ ඇති වෙනවා. ඒ කියන්නේ අර මේ ප්‍රීති සම්බොජ්ජංගේ ඇතිවීම සඳහා හේතු පෙන්නකොට නොඑක් හේතු පෙන්නවා. ඒ කියන්නේ සමතය ප්‍රීති සම්බොජ්ජංගේ ප්‍රීති ඇති වෙන ධර්ම මෙනෙහි කරනවා. මෛත්‍රිය වෙන්න පුළුවන්, බුද්ධානුස්සතිය ආදී ප්‍රීති ඇති වෙන ආකාරයේ ධර්මයේ මෙනෙහි කරනවා. ප්‍රීති සම්බොජ්ජංගේ වඩපු අය ඇසුරු කරනවා. ඊට පස්සේ ප්‍රසාදනීය මේ මොන් ප්‍රසාදනීය සූත්‍ර පරියායන් මෙනෙහි කරනවා. ඒ වගේම ඒ විදිහට ඊට පස්සේ අර සිනිදු වූ රළු ගරොත් නැති ආහාර තමන් භාවිතා කරන භෝජනයේ පමණ දැනගන්නවා. ඒ වගේ ඊට පස්සේ මේ විදිහට ප්‍රීති සම්බොජ්ජංගේ ඇති වෙන උපසමානුස්සතිය මෙනෙහි කිරීම. එතකොට උපසමානුස්සතිය කිව්වම අර වගේ කෙලෙස් తాවකාලික සංසිඳීමෙන් ඇති වෙන සුවය ගැන බලන්න පුළුවන්. සදාතනික උපසමයවන නිවරාණ සුවය පිළිබඳව බලන්න පුළුවන්. ඒ වගේ මේ ඔය බොජ්ජංග ගත්තාම සති සම්බොජ්ජංගේ ධම්මවිජේ සම්බොජ්ජංගේ ආදී හැම බොජ්ජංගයකටම එකක් එකක් ගත්තාම ඒ නූපන් බොජ්ජංගේ උපදින උපන් බොජ්ජංගේ දියුණු වීම සඳහා කළ යුතු මානසිකාරයම් පෙන්වනවා. ඉතින් ඒ එකක් මානසිකාරයන් අතර බීති සම්බොජ්ජංගේට කියන මානසිකාරයක් පිළිබඳව තමයි ඔය පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ රේවකාණි ස්වාමීන් වහන්සේගේ පොතේ එතන සඳහන් කරලා තියෙන්නේ අර අපි සමත විපස්සනා වැඩීම නිසා සංසිඳීම කෙලෙස් සංසිඳීම නිසා අපිට අර කෙලෙස් නැතිකම නිසා ඇති වෙන සුවය පිළිබඳව මෙනෙහි කරනකොටත් ප්‍රීතිය ඇති වෙනවා කියන.
සාදු 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 බොහොම පින් ස්වාමීන් වහන්සේ තේරුණා.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
අර අපි සමය කියන්නේ පොඩ්ඩක් තව පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ ඒ කිව්වේ මාර්ගසිතකින් නිවන් අවබෝධ කරන කනදී කරන විපස්සනාවද්ද ඒ පොඩ්ඩක් එක එතන පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ඒ කියන්නේ සිතයි සිතෙත් සහජාත ධර්මයි විපස්සනා කිරීමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සම්මාස.
හා අභිසමය කියන හරි 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 හොඳයි මට තේරුණා. එතකොට එතන අපි අභිසමය කතාවල සඳහන් කරේ. එතකොට අභිසමය කරනවා කියන්නේ අවබෝධ කරනවා, ප්‍රතිවේදය කරනවා කියන. මෙතන ප්‍රතිවේදය කියලා කියන්නේ මාර්ග ප්‍රතිවේදය කියන එක තමයි මෙතන අදහස් කරේ. එතකොට මේ මාර්ග ප්‍රතිවේදය කියන එක වෙන්නේ කොහොමද කියන එකයි කතා කරේ. එතකොට මේ ප්‍රතිවේදයක් වෙන්න නම් ඒ ප්‍රතිවේදයේ කෙරෙන්නේ මොන ධර්මයකින්ද, මොන සිතකින්ද, කොහොමද වෙන්නේ කියන එක පිළිබඳවයි ඒ කතාවේ. නමුත් මෙතෙන්ට එන්න පෙර වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි අර අපි කියපු සමත විපස්සනා යුගනද්ද, සමත පුබ්බංග විපස්සනා මේ විදිහට කරගෙන ආපු කෙනා. දැන් උදාහරණයක් වශයෙන් සමත පුබ්බංග විපස්සනා කරන කෙනා මුලින් ධානයක් උපදවාගෙන ඒ ධාන හිතේ තියෙන සහජාත ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. එතකොට ඒ මෙනෙහි කරන අවස්ථාව ගැන නෙවෙයි මේ කියන්නේ. ඒක ගැන නෙවෙයි මේ කියන්නේ. එහෙම මෙනෙහි කරගෙන ආපු කෙනාට යම් සමයක් එනවා මාර්ග සිතක් උපදින අවස්ථාව. අන්නේ මාර්ග සිත උපදින අවස්ථාවේදී තමයි යා අර ප්‍රතිවේදය කියන එක සිද්ධ වෙන්නේ. නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ මාර්ග සිතකට තමයි මේ අවබෝධය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ අවබෝධය කියන එක ඇති වුණේ කොහොමද? සිතිනුයි අවබෝධය. නිකම්ම සිතින්ද නෑ, නුවණ සහිත සිතකින්. එතකොට නුවණ සහිත සිත කියලා කිව්වේ මොකද්ද? කාමාවච, රූපාවච, අරූපාවච ආදී මේ එකදු සිතක් නෙවෙයි. ඒකයි එතන කිව්වේ අවබෝධ කරගන්නේ. අර ධ්‍යාන සිතකින් කිව්වොත් රූපාවචර සිතක් වෙනවා. අරූපාවචර සිතකුත් නෙවෙයි. කාමාවචර නැන සහිත නුවණ සහිත සිතකුත් නෙවෙයි. එහෙම නැත්නම් සත්‍යානුලෝමික සිතකුත් නෙවෙයි. කම්මසගත සිතකුත් නෙවෙයි. මේ කතා කරන්නේ අර විදිහට සහජාත ධර්මයන් බලාගෙන ආපු කෙනාට මාර්ග චිත්තයක් උපදිනකොට අපි කියමු සෝවාන් මාර්ග සිත උපදින මොහොතේදී ඒ සිතින්ද නුවණින්ද මේ සකල ධර්මයෝ ප්‍රත්‍යයෙන් හටගත්තේ හටගත් ධර්මයෝ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ප්‍රත්‍යක්ෂ ඥාණය අන්නර මාර්ග සිතත් උපදිනකොට ඒ සිතෙනුනුද ඒ සිත හා බැඳුණු ඥානය හා එහි ආයදුණු සහජාත මාර්ගංගයන්ගෙන් අවබෝධ වෙනවා අභිසමය වෙනවා කියන එකයි එතනදී විස්තර
කරන්නේ.
ස්වාමීනි දැන් අර ඔබ වහන්සේ සඳහන් කරා ධර්ම උත්තච්ච උකයිද මානසිකය කියන අවස්ථාව.
ඔව්.
ඒකදී මම වෙනත් සූත් වෙනත් දේශනාවකින් අහලා තිබුණා මගේ තේරුම් ගත හරියක් දන්නේ
නැහැ.
මේ එක්තරා ස්වාමීනි එක නිකන් මේ නෙගටිව් එහෙම නැත්නම් එක මේ අහිතකර තත්වයක් වගේ දැනුණා මට.
ඒ
කියන්නේ අපි නිකන් මේ ධර්මයේ දැනගැනීම සම්බන්ධයෙන් ඉහලින් හිතනවා නැත්නම් එතනින් පොඩි මේ අදිමානසිකත්වයක් වගේ එකක් තමයි මට තේරුනේ. ආදී දන්නේ සන්නාස පොඩක් ඔබවස පොඩක් ඒ ටික පොඩ පැහැදිලි කරන්න පුළුවන් වටන සන්නාස ධර්ම උත්තච්ච උක්‍රේත මානසිකය
කියන එක. ඔව්. ඒකේ මේ අපි ධර්මය නැවත නැවත මෙනෙහි කිරීම ඒක අපිට හොඳ නැති තත්වයක් ඇටියට වගේ අදහස වෙන්න ඇති ඔබ
තමයි. සන්නාස මම හිතන්නේ අපි මේ ධර්මයේ දන්නවා කියලා ලොකෝ දීතාවෙන් නිසා ධර්මයෙන් පිටපැනීමක් සම්බන්ධයෙන් වගේ තමයි මට තේරුනේ.
හා.
ඒක තේරුම් ගත්ත හරියට සන්නාස. ඔව් ඒක
ඔව් එහෙම වෙන්න පුළුවන් කෙනෙකුගේ ධර්මය දැන ගැනීම නිසා ඒ නිසා ඔහුට මාන්නේ ඇවිල්ලා උද්දච්චේ එන්න පුළුවන් බවකුත් තියෙනවා. එතකොට මෙතන අදහස් කළේ එහෙම අවස්ථාවක් නෙවෙයි. කොහොමත් කෙනෙක් සමහර අවස්ථාවල තියෙනවා අපි දැන් විපස්සනා කරනකොට සම්මර්සණය කරන අවස්ථාවේදී දහම් කරුණු මෙනෙහි කිරීමකොට සමහර විට ඇතැම් අයට පුරුදු වෙනවා මේ දහම් න්‍යායන් ඔස්සේ හිත යන්න. අපිට ඔය භාවනා කරගෙන යනකොට දැන් අර ආශ්‍රවයක් ක්ෂය වෙන්න නම් ඒ ධර්මයෝ ආශ්‍රවයක් ක්ෂය වෙන විදිහට මනස පවත්වන්න. එහෙම නැතුව මෙහෙම කරගෙන යෑම නිසා උට හිත සමාධිමත් වෙනකොට ඔහු මේකට සම්බන්ධ සූත්‍රයක් මතක් වෙනවා. මේ සූත්‍ර පරයය ඔහු ඒක ඔස්සේ හිතනවා. මේ හොඳට මේක ගැළපෙනවා, ඒ මානසිකාර්ය වෙනවා, හොඳට තේරෙනවා. එහෙම කරගෙනලු තව එකක් මතක් වෙනවා. ඒකත් මේවා කරනවා පරයයක්. ආ මේක අපි මේ විදිහට කියන්න ඕනේ මේකේ අර්ථය මෙහෙමයි කියකියා. ඔන්න ওই විදිහට අර දහම් න්‍යායන් ඔස්සේ, දහම් පරයයන් ඔස්සේ හිත යන. ඉතින් අන්නේ මේ හිත යෑම ආශ්‍රවයක් සේවීමට බාධාවක්. තොඩයා මෙනෙහි කරන්නේ ධර්ම පරයයන් ඔස්සේනේ මෙනෙහි කිරීම. අන්න ඒක තමයි මෙතන කියන්නේ. ඒ නිසා ඔහුගේ සමාධිය ගිලිහෙන්න පුළුවන්. හිත උද්දච්චයට යන්න පුළුවන්. හැබැයි ඒ උද්දච්චය කියන එක නීවරණයක්ම කියන නිවන ආවරණය කරන එකක්ම කිව්වට අර එතනදී විශේෂයෙන් එතන හිතේ සමාධියේ තියෙන අනුග්‍රහය නොලැබෙන නිසා මෙයාට මාර්ගය උපදින්නේ නැහැ. ඉතින් නමුත් එයා කුසලය තුල ධර්මයේ තුල ඉන්න නිසා යම් වෙලාවක් ඔහුට එනවා හිත එක තැනකට ඒකඟභාවයටපත් වෙලා හිත සමාධි වෙන දවසක් එනවා. සමාධියේ අනුග්‍රහය ලැබිච්ච ගමන් ඔහුට මාර්ගය උපදිනවා කියලා කියනවා. එතකොට ඒක එතන මේ ධම්මොද්දච්චය කියන එකත් කියනවා අට කතාවල පෙන්නනවා. මෙතන මේ කෙනෙකුට අර විදිය දසවිද උපක්ලේශයන්ද මේකට ගන්න පුළුවන්. පීති, ඕපාස, පස්සද්ධිය ආදී මේ අර මග්ගා මග්ගඥානය ගැන කතා කරනකොට ආපු මේ උපක්ලේශයන්ගෙන් යුක්ත වූ හිත වෙලා යම් වෙලාවක් වෙනවා ඔහුට උපක්ලේශයන්ගෙන් විනිර්මුක්ත වෙලා හිත එක තැනකට සමාධිගත වෙනාම මාර්ගසිතක් උපදිනවා කියලා. ඉතින් ඒ ගැනයි මෙතන මේ ධම්මොද්දච්ච මානසෝ හෝති කියලා කිව්වේ. දහම් කරුණු මෙනෙහි කිරීම නිසාම හිත විසිරෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම චරිත තියෙනවා. මේ දහම් න්‍යායන් ඔස්සේ මෙනෙහි කර කර ඒක අවබෝධ වෙනවා. එතකොට සමහර විට කෙනෙක් බණ අහහ ඉන්නකොට ඒ බණ ශ්‍රවණය කරන වෙලාවෙත් රහත් වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවෙත් කෙනෙකුට මේ අර ධර්ම කරුණු ඔස්සේ හිත යවනවා. ඒ නිසා හිත විසිරෙන්න පුළුවන්. එහෙම විසිරුණත් යම් වෙලාවක ඔහුගේ හිත එතනින් මිදිලා හිත එකඟ වෙන මොහොතක් එනවා. ඒ සමාධිය කියන එක අපිට කොයි මොහොතේ එනවද කියලා කියන්න බෑ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ගත්තොත් උන්වහන්සේ ඉක්මනට රහත් වෙලා අර ධර්ම සංගායනාවට යන්න ඕනේ කියලා දැඩි උත්සාහයෙන් භවනා කර කර හිටියා. නමුත් මේ දැන් ටිකක් වෙහෙසයි කියලා අන්න අර උත්සාහය අතහැරලා ටිකක් ඇලවෙලා ඉන්න කියලා ගියන් පස්සේ අර හිතුවේ නැති මොහොතක අර ඉන්ද්‍රිය ධර්මය සම වුණා. සම වෙලා මාර්ග සිතක් උපදිනවා. ඉතින් අන්න ඒ වගේ මේකේ සමහර විට අපි අපේ මානසිකාර්ය දුර්වල වීම නිසා ඉන්ද්‍රියන් සම නොවීම නිසා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන කතා කරේ අර අපේ ආනන්ද මහත්තයා කිව්වා වගේ එහෙම අවස්ථා තියෙනවා කෙනෙකුට ඒක වෙන්න පුළුවන්, මාන්නයක් වෙන්න පුළුවන්. ඒක සුදුසු නෑ, ඒක හොඳ නෑ. නමුත් ඒක තමන් ඒක ඉස්මතු කරලා පෙන්වන්න අවශ්‍යත් නෑ. ධර්මයේ තියෙන ඊතර වීම නිසා මිසක් අපි තුල තව කෙනෙකුට ඒක පෙන්වන්න නෙවෙයි. ඒ නිසා මං හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති කාරණාව මේ
තව ගොඩක් තියෙනවා. බලන්න තුනක් සන්නේ සම්මාස
තුනක් සන්නේ සංනස්.
ඔව්
මේක දැන් යුගනන්ද අවස්ථාව ගැන කතා කළොත්,
ඔව්
ඒ කියන්නේ සමාජ මනසිතක ඉඳලා විදර්ශනා කරලා ඊට පස්සේ දැන් එක එක අවස්ථාවේදීට එන සිතරේන වුණත් බලලා ඊට පස්සේ එතකොට හේතුඵල න්‍යායය හරියව දකින්න ධර්මයේ මෙනෙහි වෙනවා. එහෙම එලා අරමුණු කෙරේ උපේක්ෂා සහගත අවස්ථාවක් එනවා. එතකොට ඊට පස්සේ සිත සමාධියකට එනවා. එතකොට අරමුණු වල සංසිතීමක් වගේ ඇති වෙනවා.
ඔව්.
ඉතින් එහෙම කියන්නේ මේ විදියට සමාධිමත් සිතක් මාරුවෙන් මාරුවට ඇති වෙන අවස්ථාවක් ගැන මම හිතුවේ.
ඔව්.
දැන් උපවහන්සේ දේශනා කරපු විදියට මේ මාර්ග සිතක් ගැන කතා කරනකොට උපවහන්සේ කිව්වා මාර්ග සිත සංකත සිතක් කියලා.
ඔව් ඔව්.
දැන් මුදේශනාවේ සඳහන් වුණා මේ මේ අවස්ථාවේ කිසිම කෙලෙස්යක් ඇති නැහැ කියලා. දැන් ඒක මට තේරෙනවා දැන් අර යුගනන්ද විදියට කරනකොටම මේ කෙලෙස් දුර වෙලා කෙලෙස් නැති අවස්ථාවක් සමාධිමත් සිතක් තියෙනවා. ඒ වෙනස් සමිනාසෙ මේක සංකත සිතක් කියේ කොහොමද
තේරුම් ගන්න? එතන සංකත කියලා කිව්වේ මේ හිත කියන එක කොහොමද සංකත කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තා කියන අර්ථයෙන් තමයි එතන සංකතයි කියලා කියන්නේ. මෙතන අදහස් කරේ නෑ සංකතයි කියන එකෙන් මේ කෙලෙස් සහිතයි කියන එක නෙවෙයි සංකත කියන වචනේ තේරුම. සංකත කියලා කියන්නේ සකස් වෙච්චි කියන අර්ථය. එහෙම නැත්නම් ප්‍රත්‍යයෙන් හටගත් කියන අර්ථය. එතකොට යම් ධර්ම ටිකක් ප්‍රත්‍යයෙන් හටගන්න බවක් තියෙනවා නම් ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ සියල්ලට සංකත ධර්ම කියලා කියනවා. එතකොට ඒ සංකත කියපු වචනයකින් අපි ගන්න හොඳ නැහැ මේ කෙලෙස් සහිතයි කියන එක නෙවෙයි මේ සංකත කියන වචනේ තේරුම. ඒ නිසා ප්‍රත්‍යයෙන් හටගත්තා කියන අර්ථයේ සංකත කියලා කියන්නේ. ඒ නිසා මේ මාර්ගසිත කියන එකට සංකතයි කිව්වේ ඒකත් සිතක්. එතකොට ඒ මාර්ගසිත සමග තියෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ටිකම තියෙනවා. එතකොට වේදනාව, සංඥාව, සංස්කාරයේ සිත මේ ඔක්කොම ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්, ඒවා හටගෙන නිරුද්ධ වෙන දේවල්. දැන් මාර්ගසිත කියන එක එක අවස්ථාවයි උපදින්නේ, උපදලා නිරුද්ධ වෙනවා. එහෙනම් ඒක අය උපදින්නේ නැහැ, නිරුද්ධ වෙනවා. පලසිත කියන එකත් පලසිත උපදිනවා, උපදිලා නැවත නිරුද්ධ වෙනවා. ආපහු ඕනනම් උත්සාහ කරලා පලසිත ඇති කරගන්න පුළුවන්. එහෙනම් මේ ඒ පලසිතෙත් මාර්ගසිතෙත් හට ගන්න බවක් තියෙනවා, නැති වෙන බවක් තියෙනවා. එතකොට ඒ විදිහට යම් තැනක උපාදව පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, සංඤතත්තම් පඤ්ඤායති කියලා මේ සංකත ලක්ෂණ, සංකතස්ස සංකත ලක්ෂණානි කියලා මේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ ගැන පෙන්නනවා. ඉතින් අන්න ඒ නිසා මේ මාර්ගඵල සිත් ගත්තහමත් ඒවා සංකතයි කියලා කිව්වේ ඒවා මේ ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. විපස්සනා, සමත විපස්සනා, යුගනද්ද වැඩ පිළිවෙලකින් ඉපදිච්ච දෙයක්. ඒකත් නැති වෙනවා කියන අර්ථයෙන් තමයි සංකතයි කියලා කිව්වේ මිසක් ඒකේ මේ කෙලෙස් තියනවා කියන අදහස නෙවෙයි එතන සංකත කියලා කිව්වා. පැහැදිලි වෙන්නේ නැති මං හිතන්නේ.
එහෙම සංනාස
තෙරුවන් සරණයි. ප්‍රශ්න නැත්තම් අපි අවසන් කරමු. අපේ මහත්තයා
එහෙමයි සයන්ස. හොඳයි එහෙනම් අපි අද දවසේදී අපිට උතුම් මාර්ගදා වුණා උතුම් ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න ගෞරවනීය සාන්වාසි මතක කරා වගේ මේ සාකච්ඡා මාලාවේ සාකච්ඡා මාලාව කියන්නේ අපි දිගටම දිගටම සාකච්ඡා පවත්වන මුත්තේ තෝරාගත් මාතෘකා ඥාන පිළිබඳ දේශනා මාලාව හමාරුවෙන් පවත්වන බව උන්වහන්සේ මතක් කරා. ඉතින් මේ දේශනා සියල්ලම මම සවනසි සිසුලේ බඩවිත් උන්වහන්සේගේ නමින් පේජ් එකක් අරලා තිනවා. ඒකේ තිනවා YouTube එකේ රාක්ෂ මහත්තයා දාපු ඒ ලින්ක්ස් YouTube ලින්ක් එක දාලා තිනවා. ඉතින් කෙනෙකුට එක තැනකින් ගන්න හැකියාව තිනවා. ඉතින් ටෙලිලා මේ දේශනාවන් නැවත ශ්‍රවණය කරන්න ඕන නම් ඉතින් ඒ බවත් මතක් කරනවා. එමුනම් අද දවසේදී මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරා වූ පූජ්‍ය යුගේ මාතදස්සි අපගේ කල්‍යාණ මිත්‍ර ධනවංශ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ උතුම් කළා වූ උතුම් ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවත් ඒ වගේම අපගේ ධර්ම ශ්‍රවණමේ කුසලයෙන් උත් හේතුවක් වේවායි ප්‍රාර්ථනා කරනවා සාරණවාස. සාදු 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 ඔබ වහන්සේට වෙන්න සාරණවාස.
සඳයි අද දවසේදීත් අපි මේ උතුම් ධර්ම දානමේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව සිද්ධ කරගත්තා. ඒ උතුම් කුසල බලය තුළින් සාසම්බන්ධ වෙච්ච උදව්පකාර කරන මේ පිළිබඳව නන් අයුරින් ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණයේ කුසලයේ ඇති කරගන්න රටවාසී ලෝකවාසී දෙවියන් ඥාතීන් ඇතුළු හැම දෙනාටම මේ උතුම් කුසල බලයෙන් නිදුක් නිරෝගී භාවයේ සැලසෙලා කායික මානසික සැනසෙල්ල උදා වෙලා මේ පාරමී සම්පූර්ණ කරගන්න මේ උතුම් මාර්ගඵල චිත්තයක් උපදවා ගැනීම සඳහා ඇති සියලු බාධක දුරු වෙලා තමන්ට උතුම් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර ලැබිලා ඉතා ඉක්මනින් ධර්ම අවබෝධය කරා යෑමට සුවසේ මාර්ගඵල අවබෝධය කර ගැනීම සඳහාත් දෙවියන් ඥාතීන් ඇතුළු ඔබ අප හැම දෙනාටම මේ කුසල් උතුම් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේදී අපි අතින් යම් වරදක් ප්‍රමාද දෝෂයක් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන්ද අපිට සමාව ලැබේවා, තෙවනුවද දෙවනුවද තෙවනුවද ත්‍රිවිධ රත්නයෙන් අපිට සමාව ලැබේවා කියලා සමාව භජනය කරනවා. ඒ භජනය කරගමින් අපි ප්‍රාර්ථනා ගාතාවක් කියලා අවසන් කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු.
සතු සතු සතු.